சரணம் கச்சாமி, தம்மம் சரணம் கச்சாமி, சங்கம் சரணம் கச்சாமி, புத்தம் சரணம் கச்சாமி, தித்தியந்தி தம்மம் சரணம் கச்சாமி, தித்தியந்தி சங்கம் சரணம் கச்சாமி, தித்தியந்தி புத்தம் சரணம் கச்சாமி, தித்தியந்தி தம்மம் சரணம் கச்சாமி, தத்யம்பி சங்கம் சரணம் கச்சாமி, விசாரண கமனம் சம்புன்னம், பாணாதி பாதா வீரமணி சிக்ஷாபதம் சமாத்யாமி, அதின்னதான வீரமணி பதம் சமாதியாமி, மிச்சாச்சாரா வீரமணி சிக்ஷா பதம் சமாதியாமி, முசாவாத வீரமணி சிக்ஷா பதம் சமாதியாமி, வீரமணி சிக்ஷா பதம் சமாதியாமி, மே திசாரண சஹித பஞ்சசீல சமாதானய மார்க ஃபல நிவங்கினி பஞ்சசீலம் தம்மம் சாதுகம் சுரக்ஷிதம் கத்வா அப்பமாதேன சம்பாதேத். என்ன அப்படி බුදුරජාණන් වහන්සේ උදෙසා බුද්ධ පූජාවන් පවත්වනකොට බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණධන පැහැදීමෙන් යුක්ත වෙන්න ඕනේ. සම්පූර්ණ බැරි වුණත් බොහෝ දෙයින් බැරි වුණත් බුදුහාමුදුරු අපි වෙනුවෙන් කළ සතරගත පරිත්‍යාගයන් හෝ සිහි කරලා අනේ බඳු මහා කාරුණික බුදුහාමුදුරන්ට මේ පූජාවන් පූජා කරන්නේ කිමිති ඇති කරගන්න ඕනේ. කුමක් නිසාද? තිත්තන්තේ නිබුතේ චාපි සමේ චිත්තේ සමම් බලං කියලා පෙන්නනවා. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ හිටියත් පිරිනුවන් පෑවත් හිත සමාන කරගෙන කෙනෙකුට බුද්ධ පූජාවන් පවත්වන්නට පුළුවන් නම් එයින් ලැබෙන ඵලය සමානයි කියලා පෙන්නනවා. එකට හොඳ නිදසුනක් අපිට හම්බ වෙනවා. බුදුරජාණන් වහන්සේ ධර්මාන කාලේ ජීවමාන කාලේ බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ ගලා ධර්මචාරිකාවේ දුර පළාත් වලට වඩිනකොට සදහැති උපාසක උපාසිකාවෝ මල් පහන් සඳුන් අරගෙන ඇවිල්ලා තථාගතයන් වහන්සේ නෑ කියලා බොහෝම දුකින් කනගාටුවෙන් ජේතවනාරාමයේ දොරටුව ගාව ඒ හැම දෙයක්ම දාලා යනකොට අනේක දිසිතුමා දවසක් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, ආනන්ද හාමුදුරුවෝත් එක්කට එකතු වෙලා ස්වාමීන් තථාගතයන් වහන්සේ නැති අවස්ථාවට බොහොම සැබෑ පාසක පාතිකාව ලැබිලා තථාගතයන් වහන්සේට පූජා සත්කාර කරන්ට පූජා භාණ්ඩ ගෙනල්ලා තථාගතයන් වහන්සේ නැති නිසා ඒව ජේතවනාරාම දොරටු දාලා යනවා. තථාගතයන් වහන්සේ ජීවමාන වැඩ සිටින තථාගතයන් වහන්සේ වෙනුවෙන් පූජා කරන්ට යමක් තියෙයිද? ඔව් ආනන්ද, තථාගතයන් වහන්සේ ජීවමාන වැඩ සිටින නිසා ශාරීරික ධනතුන් වහන්සේලා තථාගතයන් වහන්සේ වෙනුවෙන් පූජා කරන්ට බෑ. නමුත් තථාගතයන් වහන්සේ පරිහරණය කරපු දේ පාරිභෝගික වස්තුන් පූජා කරලා තථාගතයන් වහන්සේට පූජා කරපු සිද්ධ කරගන්න පුළුවන්. ඒ නිසා ආනන්ද, මට බුද්ධත්වයට උපකාර කරපු ඒ සඳහා උපයෝගී කරගත්ත බෝධිද්වේ බෝධීන් වහන්සේගෙන් අංකුරයක් ගෙනල්ලා මේ ජේතවනාරාමේ රෝපණය කරලා මනුෂ්‍යයන්ට කියන්න තථාගතයන් වහන්සේ නැති වෙලාවට තථාගතයන් වහන්සේ වෙනුවට පූජා කරන්න කියලා. ඊට පස්සේ ආනන්ද හාමුදුරුවෝ ඒ විදිහට කළා. අදත් අපිට දකින්න තියෙනවා ආනන්ද බෝධිය කියලා ඉන්දියාවේ. එයින් පෙන්වන බුදුරජාණන් වහන්සේට ප්‍රධාන උපකාරී විදිහටම කරන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින්දි. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පුදන්ත තුන් බෝධියක් තියෙන උද්දේශක සාරේනික පාරිභෝගික කියලා. අද අපි බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කරනවා. එතකොට අපි සිහි කරන්න ඕනේ ටිකක්. අපි පූජා කරන මේ බුද්ධ පූජාව බුදුරජාණන් වහන්සේට පූජා කරන්නේ බුදුහාමුදුරුවෝ කියන්නේ ධර්ම කෙනෙක් නෙමෙයි. අනන්ත අපරිමාණ කාලයක් කල්ප ලක්ෂ ගණනක් මේ සසර දුක්ඛින් දුක් නිරූපවත් මාවත් මේ සංසාර දුකින් මිදතර කරන්ට පාරමී ධර්ම පුරලා ලෝතුරා බුදු රාජ්‍යයට පත් වෙච්ච උත්තමේ සිහි කරන්ට ඕනේ අපි ටිකක්. එදා සිවි රජුරුවෝ වෙලා ඉන්න කාලෙදී සියතින්ම තමන්ගේ අත්තර ගලෝලා ලේ පෙර පෙර ගමනට නම් දුන්නේ තුන්තුනි. ඇත්ත ඇති හැටි කෙනෙන ඇත් දෙකක් අපිට නැති නිසා සර්වගතා ඥානයේ නැමැති චක්සුතේ ලබාගෙන අපි මේ සංසාර දුකින් ඉතර කරවන්නට. ඒ වගේම එදා සාන්තවාදී තාපස වෙලා ඉන්නකොට සත්පය කෑලි කෑලි වලට කපද්දී ඒ ඇති වෙන ගුරු කටුකු දුක් වේදනා විඳින්නේ මේ සංසාරේ අපි විඳින දුකෙන් අපි මුදවන්නට. අනේ බඳු සාස්ත්‍රුන් වහන්සේට නේද අපි මේ පූජා කරන්න වන්දනා කරන්න කියලා දාගන්න ඕනේ. මේ ලෝකයේ දෙමව්පියෝ හැම කෙනෙක්ම දරුවන්ට බොහෝ මාතරේ තමන්ගේ පණ වගේ ඇස් දෙක වගේ රකින්නවා. එබඳු ලෝකෙක තමන්ගේ ඇස් දෙක වගේ දරුවෝ එදා වෙස්සන්තර රාජ විපජිච්ච කාලෙදී චූතක බමුණට දන් දුන්නේ මේ බණ කියන බණ අහන ඔබවත් මාවත් අපි ඔක්කොම දරුවෝ වගේ හිතාගෙන සතර දුකින් එතර කරවන්නට. අනේ බුදු පියාණන් වහන්සේ ස්නේහ නිවන්දනා කරන්න කියන සිත ඇති කරගන්න ඕනේ. මේ විදිහට යම් පමණක හෝ බුදු ගුණ සිහි කරගෙන හිතාගෙන බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්න හැම දිනම මාත්‍රක එකට එකතු වෙලා නමස්කාර කරනවා. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමාමි බුද්ධං ගුණසාගරන්තං නමාමි ධම්මං සුගතේන දේසිතං නමාමි සංඝං මුනි රාජ සාවකං නමාමන්තං සුගතස්ස ධාතුං නිවේදයාමි සම්බුද්ධං විතරාගං මහාමුනිං නිමන්තයාමි සුගතං ලෝකජෙතං නරසබං යාවතා භගවා ලෝකේ තවසාසනං තාවතා පතිගන්නාසු පූජා ලෝකානුකම්පයා වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සම්තතින් පූජයාමි මුනින්දස්ස සිහි සරෝරුවේ පූජේමි බුද්ධං කුසුමේන මේන පුඤ්ඤේන මේතේන ලබාමි මොක්ඛං උප්පං මිලායාති යතයි ධම්මේ කායෝ තථායාති විනාස භාවං ඉතිපිසෝ භගවාරං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දික්ඛෝ අකාලිකෝ පච්චිකෝ ඕපනයිකෝ පඤ්චන්තං වේදිතබ්බෝ විඤ්ඤෝහීති සුපටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ යතිදං චත්තාරි පුරිස යුගානි අට පුරිස පුංගලායේස භගවතෝ ශ්‍රාවක සංඝෝ ආපුනීයෝ පාමුනීයෝ දක්ඛිනීයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාමි වන්දාමි චේතියං සබ්බං සබ්බතානේ සුපතිත්‍විතං සාරීරික ධාතු මහාවෝදින් බුද්ධ රූපං සතරං සදා යස්ස මූලේ නිසින්නෝව සබ්බානි විජයං නපාපත්තෝ සබ්බං යුතං සත්තා වන්දේ සම්බෝධිපාදපන්නේ ඒතේ මහාබෝධි ලෝකනාථේන පූජිතා අහං විතේ නමස්සාමි බෝධිරාජා
අනන්ත සසර පතන් මේ මොහොත දක්වා අපි හැම දිනාගෙම හිත කය වචන යන තුන්දොරින් දැන හෝ නොදැන සුතුම් වූ බුද්ධ රත්නයේ ධම්ම රත්නයේ සංඝ රත්නයේ යම් කිසි ප්‍රමාද දෝෂ වරදක් සිදු වුණා නම් ඒ සියලු වැරදි වලට තුනුරුවන්ගින් සමාව ලැබේවා කියන අදහස ඇතුව කායේන වාචා චිත්තේන කාර්තාව කියනවා
කායේන වාචා චිත්තේන ප්‍රමාදේන මයාතං අච්ඡයං කම්මේ ධම්මේ ගෝරි පඤ්ඤතථාගත කායේන වාචා චිත්තේන ප්‍රමාදේන මයාතං අච්ඡයං කම්මේ ධම්ම සංවේත්තික අපානික කායේන වාචා චිත්තේන ප්‍රමාදේන මයාතං අච්ඡයං කම්මේ ධම්ම
ජීවන් දක්නා ජාති දක්වාම පස්පව් දසා කුසල් කරන දුසිරිත් දුරාචාරයන් ගැලී ගැලී වාසය කරන දුර්ජන පාපමිත්ත අසත්පුරුෂ ඇසුරක් නොවේවා දාන සීල භාවනාදී ගුණධර්ම පුරන කල්යාණ මිත්‍ර ඇසුරම ඇසුරු කරන්ට ලැබේවා මේ කරුණ කුසලී ආනිසංස බලයෙන් කියන අදහස් ඇතුව හැම දිනාම එමිනා පුණ්‍ය කම්මේන ගාථාව කියන්ට
පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාවනිකාන පතිය
මේ කරගත් කුසල ධර්මය අපි හැම දිනාටම මේ සංසාර දුකින් අත මිදලා ලබන උතුම් නිර්වාණ සම්පත්තිය පිණිසම හේතු වේවා උපනිශ්‍රේ වේවා කියන අදහස ඇතුළු ඉදම්මේ පුඤ්ඤං ආශ්‍රවක්ඛාවං හෝතු කියන කාර්තාව කියන්න.
ඉදම්මේ පුඤ්ඤං ආශ්‍රවක්ඛාවං හෝතු සබ්බ දුක්ඛං
නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අප්පමිදං වික්ඛවේ manussානං ආයු ගමනියෝ සම්පරායෝ කත්තබ්බං කුසලං චරිතබ්බං ධම්මචරියං නත්ති ජාතස්ස අමරණං තීති. තුමා ස්වාමීන් වහන්සේගේ නවතරයි සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි, මේ පින්වත් සියලු දෙනාම දැන් එකට එකතු වෙලා ඒක රාසි වෙලා මේ මොහොතේ සූදානම් වෙන්නේ සසර දුක්ගිනි නිවීම පිණිස ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ සද්ධර්මයෙන් බිදක් ශ්‍රවණය කරන්ට. ඒ නිසා හැම දෙනාම බොහෝම උවමනාවෙන් සදහසිත උපදවාගෙන මේ ගෝර විරම්මු සංසාර සාගරෙන් එතර වෙන්නට සසර කතරෙන් එතර වෙන්නට අවශ්‍ය සද්ධර්මයේ අවබෝධය ලබා ගන්නට මේ දේශනාව අපිට උපනිශ්‍රිය වේවා කියන අදහස් ඇතුව මේ කය නිසලව තියනවා වගේම හිතත් නිසල කරගෙන නොඑක් අරමුණු වල හිත දුවන්ට නොදී බොහොම හොඳින් මේ ධර්ම ශ්‍රවණය කරන්ට ඕනේ. හොඳට ධර්ම ශ්‍රවණය කළාම කන් යොමු කරලා බණ ඇහුවාම අපේ සිතේ ධර්මයේ ධාරණය වෙනවා. සිතේ ධර්මයේ ධාරණය වුණාම ඒ තුලින් අපිට ධර්මයේ හැසිරෙන්න පුළුවන් වෙනවා. ධර්මයේ හැසිරුණොත් තමයි අපිට ඒ තුලින් ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් ලබන්න පුළුවන් වෙන්නේ. සුනාත ධාරේත චරාත ධම්මේ ධම අහන්ට ඕනේ, ධාරණය කරගන්නට ඕනේ, යනවා හැසිරෙන්න ඕනේ. හැසිරෙන්න පුළුවන් කමක් නැහැ ධම්මේ අපේ සිත් තුළ ධර්මයේ ධාරණය වෙලා නැත්නම්. අපේ සිත් වල ධම ධාරණය වෙන්නේ නැහැ, කන් යොමු කරලා ධම ඇසුවේ නැත්තම්. ඒ නිසායි හැම දිනම බොහෝම වමනාවෙන් මේ ධම අහන්නට ශ්‍රවණය කරන්නට ඕනේ කියලා මතක් කළේ. විශේෂයෙන්ම හේතුව පින්වතුනි, මේ තිස්සර වෙලා ඕනතරම් ලෝක සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්න ඇති. අපිත් මිනිස්සු වෙලා ඉපදෙන්නත් ඇති. කල්යාණ මිත්‍ර ඇසුර සද්ධර්මයක් අපිට ලැබෙන්න ඇති. ඒත් ඇස් නැත්තෝ වගේ, කන් නැත්තෝ වගේ ඒ සද්ධර්මයේ නාසපු නිසා, නොබලපු නිසා, අවබෝධ නොකළ නිසා, එකම ශාස්ත්‍ර ශාසනයක්වත් ආදරෙන් ඇසුරු නොකළ නිසා අපේ ජීවිත තාම මේ දුක් සහගත සසර තුලයි. ඉතින් අද දවසේදී හරි අපි අපේ ජීවිතවල සැබෑ තත්ත්වය මොකද්ද කියන එක තේරුම් ගන්නවා නම්, මේ සසර දුක යම් පමණක හෝ නිමා කරනවා නම්, ඒ සඳහා අපිට තියෙන එකම මඟ මේ සද්ධර්මය අවබෝධය. ඒ සද්ධර්මයේ අවබෝධයේ තරම් ලෝකේ වටිනා දෙයක් තව නැහැ. ධම්මං විනා නත්ති පිතාච මාතා, ධර්මයේ හැර කිහිට සරණ වීම පිණිස මවික්වත්ියක්වත් නැත කියන එක තමයි ධර්මයේ පෙන්වන්නේ. පින්වතුනි, විශේෂයෙන්ම අද දවසේදී මම ධර්ම දේශනාව සඳහා මාතෘකා කළේ ජීවිතය ගැන හිතනවා නම්, ජීවිතය ගැන සිහි කරනවා නම්, අංශ මාත්‍රයක් තරම් හරි මොලයක් තියෙන කෙනෙක් ඉන්නවා නම්, අන්න ඒ බඳු කෙනෙකුට කතා කරපු බුදුරජාණන් වහන්සේ වචනෙන් නෙමෙයි, හදවතින් කතා කරපු සූත්‍රයක්. මේ සූත්‍රය අංගුත්තර නිකායේ 6 නිපාතයේ තියෙන අරක කියලා සූත්‍රයක්. බුදුරජාණන් වහන්සේ දවසක් භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා, මහණෙනි, මේට පෙර අතීතයේ හිටියා
අරක කියලා ශාස්ත්‍රවරයෙක්. මේ ශාස්ත්‍රවරයා ක්‍රියාවාදී කර්මවාදී තවසේ. මේ තාපසතුමා තමන්ගේ ශ්‍රාවකයන්ට නිතරම අනුශාසනා කරනවා එක පද ටිකකින් වචන ටිකකින්. අප්ප මිදම් බ්‍රාහ්මනා ආයු ගමනියෝ සම්පරායෝ කත්තබ්බං කුසලං චරිතබ්බං බ්‍රහ්මචරියං නත්ති ජාතත් සමරණං. බ්‍රාහ්මණේනි මනුෂ්‍යයන්ගේ ජීවිත කියලා කියන්නේ බොහෝම ටිකයි. ගමනියෝ සම්පරායෝ මේ ලෝකේ තියෙන හැම දෙයක්ම අතහැරලා හැම දෙයකින්ම වෙන් වෙලා මිය පරලොව යන්න වෙනවා. එහිඳ කත්තබ්බං කුසලං කුසල් කරන්ට එපමණකුත් නතර වෙන්න එපා. චරිතබ්බං බ්‍රහ්මචරියං බ්‍රහ්මචර්යාව හැසිරෙන්න. කුමක් නිසාද පෙන්නනවා? නත්ති ජාත සමරණං උපන්න කෙනාට නොමැරීමක් නැහැ කියලා මේ අරක කියන ශාස්ත්‍රවරය තමන්ගේ සව්වන්ට අවවාද කළා. ඒ අරග කියන ශාස්ත්‍රවරය තමන්ගේ සව්වන්ට මෙහෙම අවවාද කරනකොට ඒ අවවාදයේ පිළිහිටපු බොහෝ දෙනෙක් එදා සුගතිගාමී වුණා. මහණෙනි එදා ඒ අරග කියන ශාස්ත්‍රවරය ළඟ තිබුණේ නැහැ සියලු දුක් නැති කරන නිර්වාණයට යන ප්‍රතිපදාව. ඒ ප්‍රතිපදාව තිබුණේ බ්‍රහ්ම ලෝකයේ දක්වා විතරයි. ඒත් ඒ අප්‍රමාද වචනයෙන් අනුශාසනා කරනකොට ඒ වචනේ පිළිටලා විහිසිලා උත්සහවත් වෙච්ච හැම කෙනෙක්ම බ්‍රහ්ම ලෝකෙ ගියා. යටත් පිරිසෙන් ඒ අයට උපස්ථාන කළ කෙනෙක් ඉන්නවා නම් ඒ අය දිව්‍ය ලෝකෙ ගියා. මහණෙනි හිතන්ට එතන අපිට කරුණක් තියෙනවා. මනුෂ්‍යයන්ගේ ජීවිත අල්පයි කියලා අරක ශාස්ත්‍රවරය අවවාද කරනකොට එදා මනුෂ්‍යයන්ගේ ජීවිතයක ආයුෂ අවුරුදු 60,000යි. බොහෝ දුක් සහිතයි ජීවිතේ, බොහෝ ආබාධ සහිතයි මනුෂ්‍ය ජීවිතය කියලා මේ අරක ශාස්ත්‍රවරය අවවාද කරනකොට මනුෂ්‍යයන්ට තිබුණේ ප්‍රධාන වශයෙන් රෝග පීඩාදී තුනයි. බඩගින්න පිපාසය දැනෙන බව, වැසිකිලි කැසිකිලි කිරීමේ අවශ්‍යතාවය, සීතු උෂ්ණ දැනෙන බව. මෙන්න මෙච්චරයි ඒ මනුෂ්‍යයන්ට තිබුණු බොහෝ දුක් සහිතයි ආබාධ සහිතයි කියලා ජීවිතේ පෙන්වනකොට තිබුණේ. මේ තරම් දීර්ඝායුෂ්ක වෙච්ච, මේ තරම් නිරෝගී වෙච්ච ඒ පිරිසත් මේ මහණෙනි මේ අප්‍රමාද වචනය අහලා බොහෝසෙන් අප්‍රමාද සුගතිගාමී වුණා. මහණෙනි මනාකොට අද කියනවා නම් අප්ප මුදම් වික්ෂමේ මනුස්සානං ආයු. මහණෙනි අද කියනවා නම් මනාකොටම කියන්ට වෙනවා මනුස්සයන්ගේ ජීවිත අල්පයි කියලා. ගමනියෝ සම්පරායෝ මිසියල්ලම අතහැරලා මිය පරලෝ යනවා. කත්තබ්බං කුසලං චරිතබ්බං බ්‍රහ්මචරියං නත්ති ජාත සමරණං. ඒ නිසා කුසල් කරන්ට එපමණකින්ුත් නතර නොවි බ්‍රහ්මචර්යාවේ හැසිරෙන්ට උපන්න කෙනාට නොමැරී ඉඳීමක් නැහැ. මහණෙනි මිනිසයන්ගේ ජීවිත අල්පයි කියලා කියනවා නම්, ටිකයි කියලා කියනවා නම්, ස්වල්පයි කියලා කියනවා නම් අද කියන්න පුළුවන්. යෝචිරං ජීවතිසෝ වස්සසතං අප්පංවා බිහියෝ. මහණෙනි යමෙක් අද බොහෝ කල් ජීවත් වෙනවා කියලා කියනවා නම් අවුරුදු 100ක් ජීවත් වෙයි ඕන නම් ඊට වඩා චූට්ටක් වැඩි වෙයි. මහණෙනි කෙනෙක් අවුරුදු 100ක් ජීවත් වෙනවා කියලා කියවුවොත් ඍතු වශයෙන් ගත්තොත් ඍතු 300ක් ඕන නම් ජීවත් වෙයි. දිම්මහාන ඍතු 100යි, වසාන ඍතු 100යි, හේමන්ත ඍතු 100යි. ඍතු වශයෙන් ගත්තොත් ඍතු 300ක් ජීවත් වෙයි. මහණෙනි මාස වශයෙන් ගත්තොත් ඕන මාස 1200ක් ජීවත් වෙයි. අර්ධ මාස වශයෙන් ගත්තොත් නම් 2400ක් ජීවත් වෙයි. මහණෙනි දවස් වශයෙන් ඕනනම් ජීවත් වෙනවා නම් දවස් 36500ක් ජීවත් වෙයි. මහණෙනි ඕනනම් මම කන බත් වේල් ගණනක් කියන්න ඕනනම් මිනිසෙක් ඉපදුන දවසේ ඉඳලා මරණ මොහොත දක්වා බත් වේල් 72,000යි. මහණෙනි මිනිසයන්ගේ ජීවිත අල්පයි කියනෝ නම් අද කියන්ට වෙනවා. මම මිනිසයන්ගේ ජීවිත වර්ෂ වශයෙන් කිව්වා, ඍතු වශයෙන් කිව්වා, මාස වශයෙන් කිව්වා, අර්ධ මාස වශයෙන් කිව්වා, දවස් වශයෙන් කිව්වා, කනපත් වේල් ගණනක් කිව්වා. මහණෙනි මා මිනිස්යාගේ ජීවිත අල්පය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. පින්වත්නි හොඳට හිතන්නට අපි මහා ගොඩක් බලාපොරොත්තු තියාගෙන ජීවිතයේ යථාර්ථය අමතක වෙලා මේ ලෝකයේ උරුම කරගන්නට මේ ලෝකයේ හැමදාම හිට වගේ අපි ජීවත් වුණාට අපි හැම දිනාගෙන ජීවිතේ මාසෙක දාස්තියයි. දෙත මතක තබා ගන්න ඒත් අවුරුදු 100ක් ජීවත් වෙනවා නම් මේ කෙනෙක් හිතනවා නම් ජීවිතය ගැන සිහි කරන්න පුළුවන් නම් යම් පමණක හෝ මනසකට නුවණක් අභයතයක් තරම් හරි තියෙනවා නම් එබඳු මනසකට ජීවිතය යථාර්ථේ බලන්ට කියන එක බුදුරජාණන් වහන්සේ පෙන්වපු සූත්‍රය. ඒ මාස 1200න් අපි හැම දිනාගෙම දැන් කොච්චර ගෙවිලා ඇද්ද? දැන් මාස කීයක් ඉතුරු වෙලා ඇද්ද? දවසින් දවස ගණන් කරන් දවස් 36500 ජීවිතය කියලා කියන්නේ. ඒ දවස් 36500න් දැන් කොච්චර ගිහිල්ලා ඇද්ද? ඒ තවාසනාවකට කිව්වොත් අපිට එහෙම හිතෙන්නේ නැහැ. මාස 1200යි කියලා අපිට හිතෙන්නේ නැහැ. අපිට හිතෙන්නේ අපි එක්ක මේිට පෙර හිටපු අය මැරිලා ගියාට, අපි වටේ පිටේ ඉන්න යාළු මිත්‍රයෝ මැරුණාට මම මැරෙන්නේ නැහැ කියන වගේ මට්ටමක් අපි හැම කෙනාගේම තියෙන්නේ. අපේ ආකල්ප අපේ සංකල්පත් එහෙමයි. නොමැරෙන විදිහටයි අපේ ආකල්ප සංකල්ප තියෙන්නේ. දවස් 36500න් දැන් දවස් කීයක් ගෙවිලා ඇද්ද? ඒ තවාසනාවකට අපිට ඒක තේරෙන්නේ නැහැ. අච්චෙන්ති කාලා තරයන්ති රත්්‍යයෝ වයෝ ගුණා අනුපුබ්බං ජහන්ති ඒතං භයං මරණේ පෙක්කමානෝ ලෝකාමි සම්පජහේ සංති පෙක්කෝ කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේක එක්තරා දෙවියෙක් කියපු ගාථාවකට ප්‍රති උත්තර දුන්නු ගාථාවක් බුදුරජාණන් වහන්සේ. එක්තරා දීර්ඝායෂ්ක දිව්‍ය ලෝකෙක උපදිච්ච දෙවි කෙනෙකුට මේ මනුස්ස ලෝකෙ දිහා බලලා මිනිසුන්ගේ ස්වභාවය දිහා බලලා පුදුමාකාර විදිය දුකක් ඇති වුණා. වහින වෙලාවට ජලය පිරුණු තැනකට වැහි බිඳු වැටෙනකොට දිය බුබුලු ඇති වෙනවා, ආපහු බිඳෙනවා, ඇති වෙනවා, බිඳෙනවා. ඒ තරම් වේගෙන් අර දීර්ඝායුෂ්ක දෙවියන්ට පේනවල මේ මනුස්ස ලෝකෙ මිනිස්සු ඉපදෙනවා මැරෙනවා, ඉපදෙනවා මැරෙනවා, හරියට දිය බුබුලු පුපුරලා යනවා වගේ වේගෙන්. අවුරුදු 100 කියන එක මේ සතර ස්වභාවයේ අනුව දී ඇඳි ඉරක් තරම්වත් නෙමෙයි. പ്രേත ලෝක, අසුර ලෝක, තිරිසන් ලෝක වල ආයුෂ කියලා කියන්නේ අවුරුදු 100යි, ලක්ෂයයි, 1000යි, කෝටියයි එහෙම ගණන් නැහැ. උපමා තියෙන්නේ හැතැම්ම 16ක් දිග, හැතැම්ම 16ක් පළල, හැතැම්ම 16ක් උස කළු ගලක්. මනුෂ්‍ය ලෝක අවුරුදු 100කට සැරයක් වැඩි කඩකින් පිස්සු යම් දවසක මේ කළු ගල ගෙවිලා යයි, ඒ අවීචිය දුක ඉවර වෙන්නේ නැහැ, කල්පේ ඉවර වෙන්නේ නැහැ. ඒ තා කල්පය දිගයි අවීචිය දුක. අපිට හිතෙන්නේ මේවා අතිශෝක්තියක් කියලා වර්ණන කළ පෙන්වන්න හදනවා කියලා. මොකද අපේ ජීවිත සීමා වෙලා තියෙන එක ටිකකට හරියට මාළු ටැංකියකින මාළු ටිකක් වගේ අපේ ජීවිත. අපි මම කියලා මගේ කියලා හිතන්ට හුරු වෙච්ච එක්තරා රාමුවක්. මේ රාමුවට ගැලපෙන්නේ නැහැ, ගැලපෙන්නේ නැති වෙනකොට අපි ඒක පැහැර කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මෙන්න මේ වගේ මිනිස්යන්ගේ ජීවිත බොහොම අල්පයි කියලා. අර දෙවිය දැක්කා එදා මෙන්න මේ විදිහට වේගෙන් මිනිස්යන්ගේ ජීවිත දිදිලා මැරෙනවා, ආයෙ උපදිනවා, මැරෙනවා, උපදිනවා. අනුකම්පාවෙන්ම දෙවියෝ මොකද කරන්නේ? ඒ දෙවියන් ජේතවනාරාමයට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා, අච්චෙන්ති කාලා තරයන්ති රත්්‍යෝ වයෝ ගුණ අනුපුබ්බං ජහන්ති ඒතං භයං මරණේ පෙක්ක මානෝ පුඤ්ඤානි ඛෛරාත සුඛා වහන්ති කියලා. රාත්‍රිහුගේ ඇවෑමෙන් කාලය ගෙවිලා යනවා, වයස අනුක්‍රමයෙන් අතහැරෙනවා. අච්චින්ති කාලා තරයන්ති රත්්‍යෝ, රය කෙලියනවා කියලා කියන්නේ ජීවත් වෙන්න තියෙන කාලේ පොඩ්ඩක් අඩු වුණාලු. කාලේ පොඩ්ඩක් අඩු වුණා කියලා කියන වයස ටිකක් ගෙවිලා ගියාලු. අනුක්‍රමයෙන් බාල කාලේ ගෙවිලා ළමා කාලේ ගෙවිලා තරුණ කාලෙට, තරුණ කාලේ ගෙවිලා තවත් යන වයසට අනුක්‍රමයෙන් මේ වයස අනුපුබ්බං ජහಂತಿ අනුක්‍රමයෙන් අතහැරෙනවා. මේ ටිකෙන් ටික කොහාටද ලං වෙන ජරාවට හා මරණයට? ඒතන් භයං මරණේ පෙක්කමානෝ, ඒ ජරා මරණේහි දුක දකින්න ලෝකයා විසින් පුඤ්ඤානි කෛරාත සුඛාවහಂತಿ, තමාට සැපගෙන දෙන පින් කළ යුතුයි කියලා දෙවියා බුදුරජාණන් වහන්සේ ළඟ මේ ගාථාව ප්‍රකාශ කළා. ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ ප්‍රති උත්තර වශයෙන් ඉහත ගාථාව දේශනා කරනවා. අච්චෙන්ති කාලා තරයන්ති රත්තියෝ වයෝ ගුණ අනුපුබ්බං ජහಂತಿ, ඒතං භයං මරණේ පෙක්ක මානෝ ලෝකාමිතං පජේ සම්ති පෙක්කෝ. බුදුරජාණන් වහන්සේ මේ දෙවියට කිව්වා, දේශනා කළා, සැපගෙන දෙන පින් කෙරුවත් පමණ වෙන්නේ නැහැ මේ සසරට. ඒ පින ගෙවිලා, ඒ කුසලයේ ගෙවිලා නැවත සතර අපායට වැටෙන්න පුළුවන්. කාලය රැයක් ඉක්මනවා කියලා කියන්නේ කාලයේ ගෙවිලා යනවා තමයි. කාලයේ ගෙවෙනවා කියන්නේ අනුක්‍රමී වයස අතහැරෙනවා, ජරා මරණයට ලං වෙනවා. මේ ජරා මරණයන්හි බය දකින්න කෙනා ලෝකාමිසේ අතහරිනවා නිවන අපේක්ෂාවෙන් කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. නිවන අපේක්ෂාවෙන් ලෝකාමිසේ අතහරින්නේ කියලා. ඉතින් පින්වතුනි, අපේ ජීවිතයත් දවස් 36,500ක් කිව්වොත් එක දවසක් එළි වෙනවා කියලා කියන්නේ, රැයක් ගෙවෙනවා කියලා කියන්නේ, මේ 36,500 එක දවසක් ඉවරයි. ඊගාවට රැය එළි වෙනවා කියලා කියන්නේ තව දවසක් ඉවරයි. ඉතින් බොහෝම සීමා සහිත මේ හැම දෙයක්ම කරන්න තියෙන්නේ. අනවරාගු සංසාර දුකෙන් මිදෙනවා නම් මිදෙන්න තියෙන්නේ. ලබපු මනුස්ස ජීවිතයෙන් වැඩක් ගන්නව නම් වැඩක් ගන්න තියෙන්නේ. මේ බුද්ධෝත්පාද කාලෙන් වැඩක් ගන්නව නම් ගන්න තියෙන බොහෝම සීමා සහිත අවස්ථාවක්. ඒකත් අවුරුදු 100ක්ම ජීවත් වෙන මට්ටමට තබලා මේ මට්ටමේ ඉන්නේ බොහොම ටික දෙන. ඒ හින්දා මේ පින්වුතුන් හොඳට ජීවිතය ගැන හිතන්න. අපි හැම කෙනෙක්ම හිතිය යුතුයි කුමක් නිසාද? මේ සසර අනවරාග්‍රයි කියලා පෙන්වනවා බුදුරජාණන් වහන්සේ. සසර බෝ දුක් සහිතයි කියලා පෙන්වනවා. සසර දුක අපිට පේන්නේ නැහැ. අපිට නොපෙනුනත් එහෙම දුක කියලා දෙයක් ලෝකේ ඇති නිසායි බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වෙන්නේ. අන්නමතග්ග කියලා සූත්‍රයක් තියෙන, මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, අනම තග්ගෝ යම් භික්ඛවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති. වාක්‍යෙදි පතාගන්න. පුබ්බා කෝටින පඤ්ඤායති. නිදාගන්න නම් එපා, මම කියනවා කට්ටිය ඉස්සරහා, එතකොට ලැජ්ජා වෙන්නේ නෑ. මොනවා හොඳ අවධානයෙන් ඉන්න වෙනවා. ආනහවල් මහත්තයා නිදි කියලා මම කියනවා, එතකොට ඔක්කොමලා ඒ දිහා බලන්න. එතකොට ලැජ්ජයිද අපි නම් දන්නේ. හොඳට අහගෙන ඉන්න. ඒකම මම මේ දේශනාවේ අවසානයේට මේ පින්මුතුන්ට මේ ලැබුණු මානව ජීවිතයේ හිස් නොවන විදිහ වටිනා ධර්මයක් වෙනවා. ඔයගලන්ට කල් වෙලා තියෙනවා නම් මම බලන්නේ තේහෙතු. ඇඟිල්ල උස්සලා මේ ලෝකෙ තුල බය නැතුව බෞද්ධයි කියලා පෙන්වන්න පුළුවන් දර්ශනයකුත් මම උගන්වනවා. හැබැයි ඕගොල්ලන්ට පාත්‍රමා නොවෙනවා නම් ඉස්සෙල්ලා මම ටිකක් සරලෙන් ගැඹුරු බණක් කියනවා. ගැඹුරේක කොටස් දෙකක් තියෙනවා. දැන් මේ ඒක ඉස්සෙල්ලා ටිකක් කියන්නේ. හැබැයි ඒ ඇතුළේ මම ප්‍රශ්න අහනවා. ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න බැරි වුණොත් ලැජ්ජා වෙන්න වෙයි. හැම දිනම අවධානයෙන් ඉන්න මූණ පෙන්නලා ඇඟිල්ල දික් කරලා කියන්නේ ප්‍රශ්න අහන්නේ. එහෙනම් හොඳ අවධානයෙන් ඉන්න ඕන. මේ වචනේ මේ පස්සෙන් එනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, අප්පමිදං අනමතග්ගෝ යම් භික්ඛවේ සංසාරෝ පුබ්බා කොටින පඤ්ඤායති. මහණෙනි, මේ සසර අති දීර්ඝයි. මේ දීර්ඝ සංසාරේ මුල් කෙලවරක් තියෙන්නේ නෑ. අවිජ්ජා නීවරණං තණ්හා සංයෝජනං සන්දහාවිතං සංසරිතං මමං චේතුම් මහකංච. අවිද්‍යාව නැමැති වැස්මෙන් වැහිලා, තණ්හාව නැමැති බැඳුමෙන් බැඳිලා, උඹලත් මාත් බොහෝ කලක් මේ සසරේ මේ අත දිව්ව සැරිසරුවා කියලා පෙන්වනවා, දේශනා කළා. මහණෙනි, මේ සසර නිකම්ම දිව්වේම නිකම්ම සැරිසරුවේම නෑ. මේ දීර්ඝ සංසාර ගමන එනකොට තමන්ට ඇඟලේ කිරි කරලා පෝපු තමන්ගේ අම්මා මැරුණු වෙලාවේ අඬපු කඳුළු කෙනෙකුට එකතු කරන්න පුළුවන් නම් මේ සතර මහා සාගර ජලය අඩුයි. ඊට වඩා අඬලා තියෙනවා. ලෝඩ සංග්‍රහයේ කවියකුත් තියෙන අහලා තියෙනවනේ. මොකද්ද? එකම සත්‍යකු තම මෞමල දුකට වෙනම හැඳු කඳුලේ බිඳු වලට මේ හැම මොහොදු දිය අඩුවන කලට තවම සසරාලයයි තුපට. ලෝඩ සංග්‍රහය ගොඩාක් කවි තියෙන බුදුරජාණන් වහන්සේ දේශනා කළ ත්‍රිපිටකය හරහා උපමා උපමීය කතාන්දර ඇතරේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා බොහෝම දාඩිය මහන්සියෙන් හම්බ කළා තමන්ව පෝෂණය කරපු තමන්ගේ තාත්තා මරුණ වෙලාවේ ඒ දුකට අඬපු කඳුළු එකතු කරන්න පුළුවන් නම් සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා පෙන්වනවා. ඒ වගේම තුන්චි කාලේ ඉඳලා කිරි පොලන් තුරුළු තියාගෙන හදපු අඬපු තමන්ගේ දුව පුතා නැති වුණාම ඒ අඬපු ඒ දුකට අඬපු කඳුළු එකතු කරන්න පුළුවන් නම් සතර මහා සාගරයේ ජලයට වැඩි. තමන්ගේ සහෝදරය සහෝදරි ඥාති හිතයිසින් මරුණු දුකට අඬපු කඳුළු එකතු කරන්න පුළුවන් නම් සතර මහා සාගරයේ ජලයට වැඩි. ඒ විතරක් නෙමෙයි මේ දීර්ඝ සංසාරේන ගමනේදී ත්‍රිසං ආත්මවල උපදිනකොට ගෞරවයෝ වෙලා බැටළුව වෙලා ඌර වෙලා ඉපදුණු වාරවලදී බෙල්ල කපනකොට ගලාගෙන ගිය ලේ එකතු කරන්න පුළුවන්. ඒ සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා පෙන්නනවා. මෙහෙම පෙන්වන සුගතෝ ශාස්ත්‍රඥ වහන්සේ නැවතත් මෙහෙම දේශනා කරනවා. මහණෙනි, මේ පටිච්ච සමුප්පන්න ධර්මතාවයේ දන්නා වූ සුතවත් ආදි ශ්‍රාවකෙක් කෙරෙන්ට මගේ වචනේ කවුරුත් විශ්වාස කරන්නේ නැති මොකටද විශ්වාස නැන්නේ? ඇයි හිතන්නේ අපිට මේ බය සතර බය පෙන්වන මහ ලොකු වර්ණනාවක් කියලා? අතිශෝක්තියක් නේද? මෝද දිහා බලවම ගොඩාක් වතුර තියෙනවනේ, මෙච්චර කවුද අඬලා තියෙන්නේ කියලා මේ විහිළු වගේ කියලා හිතෙන්න පුළුවන්. නෑ, ඒ සංසාර ස්වභාවය අපි දන්නේ නැති නිසා, අවිද්‍යාවේ පමණ අපි දන්නේ නැති නිසා ඒ තරම් සතර අනව රාගයි. ඒ විතරක් නෙමෙයි පින්වතුනි, අද මෙහෙම හිටියට සතරගත ජීවිතවලදී ඇස් දෙකම අන්ධ වෙලා ගල් මුල් වල පය හැපි හැපි ගැටිලා කිසිම කෙනෙකුගේ පිහිටක් නැතුව ජීවිතය අසරණ ජීවිතය අවසන් වෙච්ච වර ලෝන තරම් අපේ ඇති අත්පය හතරම නැතුව පිළෙක් වෙලා කිසියෙකුගේ පිටක් නැතුව ජීවිතය අවසන් වෙච්ච වර ලෝන තරම් ඇති. දැඩි ගිලන් වෙලා රෝගී වෙලා නැගිටින්න බැරුව ඔත්පල වෙලා තමන්ගේ මල මුත්‍ර මුලින් වැටල ජීවිතය අවසන් වෙච්ච වර ලෝන තරම් ඇති. ඒ වගේම ජීවත් වෙද්දිම හොරි කුෂ්ඨ හැදිලා පණුව ගහලා මැරුණු වර ලෝන තරම් ඇති. ගස් ගල් පර්වත වලින් ගැටල හිස පොඩි වෙලා නරන වාර ලෝණ තරම් නැති. අද මේ ලෝකේ හිම දේවල් නැද්ද? ඒව මේ ඔක්කොම සසරේ නම් අපිත් ඉන්නේ සසරේ නම් අමතක කරන්න එපා. මේ හැම දෙයකටම අපි නෑදෑකම් කියන බව අතීතයේදීත් එහෙමයි, තාම අපි කවුරුත් මිදිලා නෑ කිය පැවැත්මෙන් කොච්චර සසරේදී දුක් විඳත් පින්වතුනි භවයෙන් වැහිලා නිසා අපිට ඒක පේන්නේ. ඒ නිසායි අපිට මේ බය නැත්තේ. ඒ නිසායි මේ දවස් 335000 වටිනාකම තේරෙන්නේ නැත්තේ අපිට. භවයෙන් වැහිලා නිසා අපිට නොපෙනුනත් ලෝක තුල හැම දුකක් තියෙන නිසා ලෝක සත්‍ය ලෝකේ ඉන්න කෙනා ඉන්න අය ඒ දුක විඳින නිසා, ඒක දුකක් නිසා ඒ දුකින් එතර කරවන්ටයි සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ. හැබැයි අනුමානෙට හෝ ඒ දුක යම් පමණක හෝ තේරිච්ච මනසකටයි පුනරුවන් වටින්නේ. ඉතින් අද මම මේ ටික මතක් කළේ අපිට නොපෙනුනත් අද අපිට නොවුනත් මේ හැම දුකක්ම විඳලා තියෙනවා, ලැබෙන්න තියෙන පරිසරය අපෙන් නැති වෙලා නැහැ. අපේ එක ජීවිතයක් සිහි කරගන්න, මේ ජීවිතයේ ස්වභාවය දැක්කහම ගෙවුණු ලබන හැම ජීවිතයක් මෙහෙමයි කියලා අපිට තීරණය කරගන්න අපහසු වෙන්නේ නැහැ. අද දවසේදී මව මරණ දුක අපිට කුරුම වෙන්නේ නැද්ද? කවදා හරි කුරුම වෙනවා. අපි ඉද්දි ඒ අය නැති වෙලා හරි, ඒ අය ඉද්දි අපි මැරෙන්න ගිහිල්ලා හරි මේ දුක විඳින්න වෙනවාමයි. කියා සහෝදර සහෝදරි දරුවෙන්න දරුවෝ මේ දුක එන්නේ නැද්ද? එනවා. අද අපිට කායික දුක් මානසික දුක් එන්නේ නැද්ද? බඩගින්න පිපාසයෙන් නිඳා අපහාස අනුම් බැනු මේ දුක් එන්නේ නැද්ද? එනවා. එන තේරුම් ගන්න ගෙවුණු හැම ජීවිතයක් මෙහෙමයි. මුහුදේ වතුර කොච්චර තියෙනවද? ගොඩයි. එක වතුර දෝතක් අරගෙන බිව්වහම අපිට තේරෙයි වතුර ලුණු රහයි කියලා. ඊට පස්සේ ඒ වතුර දෝත අපිට මිම්මක් වෙයි, මුළු මුහුදේම තියෙන වතුර ලුණු රහයි කියලා බලාගන්න අවශ්‍ය නැහැ මුළු මුහුදේම තියෙන වතුර බොන්න. ඒ වගේ නුවණක් තියෙන කෙනෙකුට එක ජීවිතයක් ගැට සසර අවබෝධ කරගන්න. එක ජීවිතයක ස්වභාවය මෙහෙමනම් ගෙවුණු හා ලැබෙන හැම ජීවිතයක්ම මෙහෙමයි නේද කියලා තේරුම් කරගන්න. ඉතින් මේ තරම් දුකක් වින්දත් මේ සියලු දුක අපිට නැති කරගන්න බැරි වුණා. නැති කරගන්න ඇති බවවත් තේරෙන්න දෙපේ. අපිට ඇති බවවත් තේරෙන්නේ අපි දන්නේ නැහැ. අපිවත් දන්නේ නැහැ අපි මේ කරන්නේ මොකද්ද කියලා. මේ හැම කෙනෙක්ම රස්සාවල් කරනවා පේනවා, ජීවත් වෙනවා පේනවා, නොයෙක් කටයුතු කාරණා කරනවා පේනවා, ගෙවවදරවල් හදනවා පේනවා. නමුත් මේ හැම දෙයක් තුළම පවතින යථාර්ථය මොකද්ද කියලා පේනවද? පේන්නේ නැහැ. දන්නවද? දන්නේත් නැහැ. හොඳට සිහි කළා, හොඳට හිතලා බලන්න. එකින් එක 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 කරුණෙන් කරුණ ආවර්ජනා කරලා ඕනම කරුණක් දියා මේ ලෝකේ හැම කෙනෙක්ම මේ මොකද්ද හොයන්නේ, මොනවද කරන්නේ කියලා. අපි ඔහි අර මිරිඟුව පිටිපස්සේ ජලය හොයාගෙන දුවන තිරසංගත සතුන්ට, සතුන් පිටිපස්සේ දුවනවා වගේ දුක උපදින ලෝකේ සැපයි කියලා දුවන ලෝකයා අතරේ අපිත් එකතු වෙලා ඔහි දුවනවා මිසක ජීවිතය ගැන ටිකක්වත් හිතන්න උත්සාහවත් වෙන්නේ නැහැ. මං කියන දේ බොරුද කියලා බලන්න. හොඳට හිතලා මේ හැම කෙනෙක්ම හොයන්නේ සැපසතුට දෙක. මේ හැම කෙනෙක්ම උත්සාහවත් වෙන්නේ දුක තමයි ජීවිත වලින් අයින් කරගන්න. මේ හැම කෙනෙකුටම අවශ්‍යයි සැනසෙල්ල. මේ හැම දෙයක් තුළම තියෙන්නේ, හැම ක්‍රියාවක් තුළම තියෙන්නේ ඒක. නමුත් ඒකවත් අපි දන්නේ නැහැ. අපි මේ හොයන්නේ මේ මොන මොන ක්‍රමයකට කෙරුවත් මේ හොයන්නේ නිදුක් බව නේද? මේ මොන මොන විදිහට කෙරුවත් අපි හොයන්නේ සැප නේද? දුක නැතුව ඉන්න නේද කියන එකවත් අපි දන්නේ නැහැ. පුංචි දරුවෙක් ඉගෙන ගන්න කාරණාව දිහා බලන්න. නිකන් මම මේ උපමාව රළුම එකක් ගන්න අපේ ජීවිතේ. ඉගෙන ගත්තේ නැත්තම් මොකද වෙන්නේ? හොඳට ඉගෙන ගත්තේ නැත්තම් හොඳ රස්සාවක් කරන්න බැරි වෙනවා. හොඳ රස්සාවක් නැත්තම් හොඳ මිල මුදලක් ගන්න බැරි වෙනවා. හොඳ මිල මුදලක් නැත්තම් හොඳට ගෙයක් දොරක් ඉඩක් ඉඩමක් හඩමක් ගන්න අරගෙන හදා ගන්න බැරි වෙයි. ඒව නැති වුනොත් දුක් විඳින්න වෙයි. ඉලක්කයක් තියෙනවා. දුකෙන් මිදෙන්න මේ ලෝකේ ඔක්කොමලා කරන්නේ වෙන මොකුත් නෙමෙයි. ඒත් අපි දන්නේ නැහැ මේ කරන්නේ දුකෙන් මිදෙන්න කියලා. මේ දුක නැති කරන්නයි මේක කරන්න කියන එක හරි තේරුණා නම් රස්සාව කරනවා නෙමෙයි දුක නැති කරන්න මේ කරන්නේ කියන එක තේරුණා නම් මෙච්චර කල් කළා දුක නැති වුණාද? නැත්තම් මේ රස්සාවම කළා දුක නැතුව ඉන්නාය ඉන්නවද හිතනවා අපි ටිකක්. දුක නැති කරන්න කියලා මොනවාම හරි දෙයක් කරන්න නෙමෙයි දුක නැති කරලා නැති කරන්න කියලා මොකද්ද කරන්න ඕන කියන එක ඉස්සෙල්ලා හිතන්න කියන එකයි බුදුහාමුදුරුවෝ කියන්නේ. මොකද මොන විදියට හරි කළාට කොහොම හරි දුක කියන එක නැති වෙන්නේ අපි දන්නවද? අපි දුක නැති කරන්න කියලා අද කරන දේම දුක ඇති වෙනවා කියලා පළඟැටිය වගේ සතෙක් ගන්න. ඒ සතාවත් කැමති නෑ දුකට. එයත් කැමති සැපට. එයා දුක නැති කරන්න නම් සැප ලබා ගන්න ඕනේ, සැප ලබා ගන්න ඕනේ කියලා දකින්නේ මොකද්ද? පහනට පයින් එක. මේ පහන් දැල් ලැබුණොත් තමයි එයාගේ හිතට සතුට. එයා දකින්නේ ආස කරන දේ සැප දේ ලබා ගන්න හදන්නේ. පහන් දැල්ට පයින් පන්නාම දුක. නමුත් උසස් නෑ මේ මනස. ටිකක් හරි බන තිබුණොත් මොකද කරන්නේ? යමක්ද දුක, යමකින්ද දුක ආවේ? පහන් දැල්ට මාපව තණ්හා කරනවා. දුකම විඳින්මින් දුකටම තණ්හා කරන මේ පළඟටියගේ දුක හේතු සහිතයි. පිමුතුනේ පළඟටි දිහා බලන්න. පිච්චුනොත් දුක ආවොත් පුදුමද? නෑ. නොපිච්චුනොත් හදිසි පුදුමයි. එහෙනම් එයා දුක් විඳින විදිය පුදුම නෑ. දුක් නොවිඳොත් තමයි පුදුමයි. ඒක පේන්නේ කාටද? අපිට. ඒත් එයා දන්නවද? ඒ සතාට පේනවද? නෑ. පළඟටිය දන්නවද පළඟටිය මොඩයි කියලා? නෑ. පළඟටිය මොඩයි කියලා දන්නේ අපි. පළඟටිය මොඩයි කියලා දන්නේ අපි. හිතන්න පොඩ්ඩක්, පළඟටිය පැත්තකට වෙලා එන්නකොට ලාම්පුව හිමින් 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 ඇවිල්ලා පළඟටියගේ ඇඟේ ඇපුණාද? තමම්ම දුක් විඳින ආරම්භයට පැනලා තමම්ම නම් දුක් විඳේ. මෙහෙම දුක් විඳින කෙනෙක් ගැන තමම්ම දුකට පැනලා තමම්ම දුක් විඳිනව නම් එබඳු කෙනෙක් ගැන කියන්න තියෙන මොකද්ද? මහා බුද්ධිමත් කෙනෙක් කියලාද? කියන්න දෙන්න කොහොමද? මොඩයි කියලා. අපි දන්නවද ශේෂ මාත්‍රයක්වත් අඩු නැතුව ඒ ටික එහෙමම කරනවා කියලා. හැබැයි අමතක කරන්න එපා ලේබලේ මනුස්ස. මනං උස්සති ඉති මනුස්ස. උසස් මනසක් තියෙනවා. උසස් මනසක් තියෙනවා කියන අපි පළඟටිය කරපු දේම අඩු නැතුව කරනවා. මේක මන් නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. අංගුත්තර නිකායේ තියෙනවා පාතේති කියලා සූත්‍රය. මෙන්න මේ පාතේති කියන සූත්‍රය බලන්න. දවසක් බුදුරජාණන් වහන්සේ විසාක උපාසිකාව හතපු මෙගාර මාතු පාසාදේ එළි මහනේ කුටුවක් තියාගෙන වැඩ ඉන්නවා රෑ බොහෝ වෙලාවක්. එළිය පහන් කරපු, එළිය පත්තු කරපු ලාම්පු පහන් වලට නොයෙක් නොයෙක් පළඟැටි ඇවිල්ලා පිච්චි 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 මැරි මැරි වැටෙනවා. භාග්‍යවතුන් වහන්සේ මේක දකිනවා. දැකලා අඟුතරිකා නෙමෙයි කුද්ද කෙනෙක් ආයි තේම උදාන වල උදාන ගාථාවක් දේශනා කරනවා. මේ ලෝකයා හරියට මේ පළඟැටිය වගේ කියලා. දකින්න අහන දැනෙන දැනගන්න අරමුණු වලටම කිසිම විමසීමකින් තොරව පයින්නවා. පැනලා දුක් විඳිනවා නේද කියලා. ඒ පාටිත්‍ය සූත්‍රයේ පෙන්ව බලන්න. අපිට දුක ලැබෙන්නේ මොකෙන්ද? දේපොළ වස්තුව හරක බාන ඉඩකඩම් බිල මුදල් ගෙවල් දොරවල් යාන වාහන මෙව්වා මම කියාගත්ත මේ ශරීරය මේව ඇති බව නිසා හෝ නැති බව නිසා සියන කෙනා රැකගන්න බැරුව දුක් විඳිනවා. තිබුණු දේ මදි කියලා දුක් විඳිනවා. තිරෙන්නේ නැහැ. නැති තණ්හා සමාන නදී. තණ්හාව සමාන නදියක් නැහැ. නැති කෙනා නොලබුණාට ලබා ගන්නට දුක් විඳිනවා. තමන්ගේ දෙමව්පිය නැති වෙනවා. දරුවෝ නැති වෙනවා. හොරු ගෙනියනවා. බඩු මුට්ටු ගම් වතුර සුලන් ගින්නට හසු වෙලා විනාශ වෙනවා. එයින් පප්පිය අද්ද ගහනඩ දුක එනවා. ආපහු අපි හොයන්නේ මොනවද? අපි ඉන්නගේ සුල්ලි සුල්ලකට කැඳුනොත් හදාගන්න එක වෙනම ධර්මතාවයක්. මම මේ කියන්නේ අපේ මනස තියෙන තැන. ගම් වතුරකට කැඳුනොත් මොකද කරන්නේ? දුක එනවා. අඬනවා. තියෙන ශේෂකම විනාශ වුණා කියනවා. දෙවනි සැරේට මොකද කරන්නේ? නිකමට කලකිරුණු මනසක සේය හැදුවට කමන්නේ. ජීවිතය ගැන හිතන්න එක සේයාවක් හිතෙන්නේ නැහැ. අනේ කැඩෙන්න බිඳෙන්න විනාශ වෙන්න පුළුවන් හින්දා නේද මේවා විනාශ වෙන්නේ නැසුනේ? අනේ මේ වගේ හැම දෙයකම ස්වභාවය මේක නේද? කාටද හිතුනේ? නැහැ. දෙවනි සැරේ නොකැඩෙන්න කියලා ඒකට වඩා හොඳට හදන්න හදනවා. අනිත්‍ය නොවන විදිහ ලෝකේ අනිත්‍ය වුණාට මම කොහොම හරි ලෝකේ අනිත්‍ය නොවන විදිහට තියාගන්නවා කියන එක නෙමෙයිද මේ උත්සාහය? අපිට හැමදාම දුක හින්දා ආවේ තණ්හාව. අපි දන්නවද දුකට දුක නිසා අපිට එන්නේ තණ්හාව කියලා? අපි හිතන්නේ සැප නිසා විතරයි අපිට තණ්හාව එන්නේ කියලා නේ. දුකට තණ්හා කරනවා කියලා හිතෙන්නේ නැහැනේ. ඔගලන්ට මුද්ද බඩගින්නක් ඇති වුණා. දවස් ගානක් කන්නේ නැහැ. බඩගින්නක් ඇති වුණාම මොකද හිතෙන්නේ? හොඳ කෑම ටිකක් කන්න තියෙනවා නම් කියලා නෙමෙයිද? එතකොට නිකමද කාටද හිතුනේ අනේ බඩගින්න කියනක දුක උපන්න මනුස්සයාට සුව නොවන රෝගයක් වගේ. අනේ මේ සසර ඉන්න නිසා නේද මේ වගේ දුක් විඳින්න වෙන්නේ? හිතුණද නිකමද ජීවිත විරාග බවට? ඇත්ත ඒක තමයි ඇත්ත. නමුත් යථාර්ථයෙන් අපේ මනස කොච්චර ඈතද? නිකමද හිතුණද? නෑ. ඒ තුලිනුත් එච්චර දුක උපදිනකොට අපේ මනසට යොමු වෙන්නේ මොකද්ද? ලෝකේ යමක් අනිත්‍ය වෙන දේ ලබා ගන්න. ලෝක දෙයක් හොයන්න අපිට සිහි වෙන්න. දැඩි පිපාසයක් ඇති හොඳ සීතල වතුර ටිකක් බොන්න තිබුණා නම් අර දුකේ විරාග බවක් නම් අපිට ඇති වෙන්නේ නැහැ. තණ්හාවක්මයි ඇති වෙන්නේ. මම මේ මතක් කළේ මේ අවිචාරශීලී බව නිසාමයි මේ සංසාර අපිට ගෙවා ගන්න බැරි වුණේ. අපේ මෝඩකම මේ මුලාව අද කීයක නෙමෙයි. මේ මෝඩකම ගෙවෙන සත්පුරුෂ ඇසුර සත්පුරුෂය ලෝකෙ කොච්චර පහළ වුණත් අපේ මෝඩකමේ මහතේ සත්පුරුෂ ඇසුර කිරුවෙන්නේ. ඒ පින්වතුනි වටිනා අවස්ථාවක් අපිට ලැබිලා තියෙනවා. ඒ අවස්ථාව අත නොහැරේවා අතහැර නොගනීවා කියන කලන අදහසින් මම මේ ටික මතක් කරන්නේ. ඒ හින්දා ජීවිතේ මේට වඩා නම් ප්‍රමාද වෙන්න එපා. කොහොම හරි මේ ජීවිතේ වෙන මොකද නිවන පැත්තකින් දාන්න. බුදුදහමත් පැත්තකින් තියන්න. ඇත්ත ඇති හැටි බලන්න මිනිස්සෙක් හැටියට ඇත්ත මොකද්ද කියලා. හම්බ වෙයි නිවන කියන එක. ඒකෙන් බුදුදහම කියන එක එතකොට මතුවේ. වචනෙට අපි නිවන් දකින්න ඕනේ කියලා වචන කිව්වට නිවන ලැබෙන්නේ නැහැ. අපි බෞද්ධයි කියලා හිතියට නිවන ලැබෙන්නේ නැහැ. ඇත්තටම දුක මේ ලෝකේ අපි හොයන්නේ මොකද්ද කියලා හොයන්න. ඇත්තටම අපිට ජීවිතෙන් අයින් කරන්න ඕනේ මොකද්ද කියලා හොයන්න. උත්තරය දෙකක් එයි. ඇත්තටම අයින් කරගන්න ඕනේ දුක, ඇත්තටම ලබන්න ඕනේ සැප. ඊට පස්සේ ඇත්තටම සිහි කරලා බලන්න. ඇත්තටම දුක කියන එක අයින් කරන්න මෙච්චර කල් උත්සාහවත් වුණා නම් ඒක අයින් වුණේ නැහැ. එහෙනම් ඇත්තටම දුක අයින් වෙන්නේ කොහොමද? එතකොට අපිට බලන්න මේ දුක ආවේ කොහොමද කියලා හොයන්න. මේ ගෙදර වහල හිඳුලා තෙමෙනවා නම් මේ නොතෙමි අපිට ඉන්න ඕනේ නම් නොතෙමෙන්න කියලා වහලේ කොතනක් හරි වහලා හරියනවද? නැහැ. අපිට වෙනවා ඉස්සර වෙලා මොකද්ද? තෙමෙන්නේ කොතනද කියලා හොයන්න වෙනවා. ඒ තැන හොයලා හොයපු තෙමෙන තැන වැහුවොත් නොතෙමින්න පුළුවන්. අපි දැන් කරන්නේ වහලේ හිල් වෙලා තෙමෙනවා. තග්ගල් ගිල්ලේ හැපෙත මුළු කැටයක් තියෙනවා. මේ ඉස්තෝපේ පැත්තේ තෙමෙන කුස්සිය හරි මුළු කැටයක් තියෙනවා. දැන් මම වහලක් ඇහුවා ඒ තෙමෙනවනේ කියනවා. ඉතින් නොතෙමුණොත් තමයි බුදුනේ. නේද? ජීවිතේ දුක ගලාගෙන එනවා. අනේ මෙච්චර දේස් කළා ඒත් මේ දුක නැති වෙලා නැහනේ. ඇයි දුක නැති කරන්න කියලා මොකද්ද කළ යුත්තේ කියලා හොයලා දුක ඇති වෙච්ච හේතුව හොයලාද දුක නැති කරන්න හදන්නේ? නැහැ. තෙමින්න කොතනද කියලා බලලා එහෙම නෙමෙයි තග්ගල තෙමිනවා කියලා කියපුවා. මෙතන තෙමෙ ගේ තෙමිනවා කියලා කිව්ව හා හා ඉන්න මං තග්ගල මේ වහන්නම් කියලා කුස්සිය හදි වහනවා කියන වගේ සිද්ධියක් නෙමෙයි අපි මේ කරන්නේ. ඉතින් මේක කිරීමෙන් අපිට මෙලොවටත් නැහැ පරලොවටත් නැහැ කිසි තේරුමක් නැහැ. ඉතින් අපි කරනවා නම් වහාලේ හිල් වෙච්ච තැන හොයලා එතනම වහන්න ඕනේ. එතකොට අපේ ප්‍රශ්නේ නිදෙන්න පුළුවන්. දුක බුදුහාමුදුරුවෝ කියලා බුදුහාමුදුරුවෝ බණ කිව්වේ නැහැ. බුදුහාමුදුරුවෝගේ දෘෂ්ටියක් දේශනා කළේ නැහැ. ලෝකේ යමක් දැත්ත යතහිතං යතහපනේතං නැත්තම් තථාගතයන් වහන්සේ ගැන පෙන්වන උපාදව අනුපාදව එවන් ධම්මතා ධම්ම නියාමතා ධම්ම තිතිතා තථාගතයන් වහන්සේ ඇති කල්ලිත් නැති කල්ලිත් මේ ලෝකේ ධර්ම නියාමයක් දහම් පැවැත්මක් පවතින පැවැත්මක් දහම් ස්වභාවයක් තියෙනවා. තථාගතයන් වහන්සේ මේ සත්‍ය මේ සැබෑව ලෝක යථාර්ථය අවබෝධ කළා. අවබෝධ කරගෙන ලෝකෙට දේශනා කළා. එතකොට එහෙනම් බුදුරජාණන් වහන්සේ දුක ගැන පෙන්වුවා. දුක මේ කියන්නේ මොකද්ද? කියලා දුක ගැන විස්තර කළා. ලෝකේ තියෙනෝ නම් ඉපදීමෙන් දුකක් එනවා නම්, ලෙඩවීමෙන් දුකක් එනවා නම්, මහලු වීමෙන් දුකක් එනවා නම්, මරණයෙන් දුකක් එනවා නම්, අප්‍රිය ප්‍රියමනාපදී වෙන්වීමෙන් දුකක් එනවා නම්, අප්‍රියමනාපදී ලැබීමෙන් දුකක් එනවා නම්, එතකොට හිතන බලාපොරොත්තු වෙන දේ නොලැබීමෙන් දුකක් එනවා නම්, එතකොට කෙටියෙන් කියනවා නම් මේ ස්කන්ධ පරිහරණය, මේ ජීවිතය පරිහරණය කරන දුකයි. බලන්න මොන තරම් ඇත්තද කියලා මේ අවස්ථාවේ හොඳට බලන්න. මේ පිළිසදී ඉඳගෙන හිටියොත් ටිකක් කළා ඉඳගෙන ඉන්න එක අමාරුයි. අමාරු වෙන්නේ නැද්ද බලක් කළා? මොකද්ද මේ සංකීර්ණ පංච උපාදානස්කන්ධ දුක? මේ ස්කන්ධ පරිහරණය මොන දුකක්? හිටගෙන ඉන්න ටිකක් වෙලා දුකක්, ඇවිදින්න ඉන්න දුකක්, නිදාගෙන ඉන්න දුකක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ දුක, මේක දුක. අපි පිළිගත්තත් නොගත්තත්, ලෝකය දැක්කත් නොදැක්කත් ඇත්ත මේ පෙන්වුවා. මේක දුක. බුදුරජාණන් වහන්සේ කිරේ අදහන්න ඕනේ නැහැ කවුරුවත්. අපි බෞද්ධය කියලා කියන්න ඕනෙත් නැහැ. මේ ඇත්ත බලන්න. මේකට පන්ති, පක්ෂ, කුල, ભેද, ಜಾති ආගම් නැහැ. මිනිස්සෙකුට සුදුසුයි. හිතන්න පුළුවන් කෙනෙකුට සුදුසු දෙයක් බුදුරජාණන් කියන්නේ. මංවත් මේ ශාසනයේ ඉන්නේ මරණයෙන් පස්සේ ලැබෙන විමුක්තියක් දැකලා නම් විමුක්තිය සඳහා නෙවෙයි, මටවත් එහෙම විශ්වාස නැහැ. නමුත් මගේ ජීවිතෙන් අද දකින්න පුළුවන් ධර්මතාවයක් දැකලා මේ ශාසනයේ ඉන්නේ. ඔයගොල්ලෝත් එහෙම කරන්නේ. පෙන්ව මෙන්න මේක තමයි දුක. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්වුවා දුක කියන එක ඇති වෙන හේතුව පෙන්වුවා. කෙමෙනවා? තෙමෙන්නේ මෙන්න මෙතනින් කියලා පෙන්වුවා. ඒ ඇති වෙන හේතුව නැති කරන්න, ඒ තෙමෙන තැන හිල්වෙච්ච තැනම හොයලා වහන්න, එතකොට දුක නැති වෙනවා කියලා පෙන්වුවා. බුදුහාමුදුරුවෝ මේ තරම් ලස්සනට පෙන්වලා තියෙද්දි අපි හරියට ගෙතුණු පඹ ගාලක් වගේ, එතුණු කුරුළු කූඩයක් වගේ, පැටළුණු තන බිස්සක් වගේ පටලවාගෙන අවුල් කරගෙන දුවනවා. ඒ මේ අත දුක නැති කරන්න මොන තරම් දේවල් කරනවද? නමුත් දුක නැති කරන්න කියලා කරන හැම දෙයකින්ම අපේ ජීවිතේ දුකම ගලාගෙන යනවා කියලා අපිට පේන්නේ. හරියට අපි කරන දේ උපමාවකින් කිව්වොත් මා විශාල ගිනි ගොඩක් ඇවිලෙනවා. මේක නිවන්න ඕනේ කියන අදහස තියෙන්නේ. නිවන්න ඕනේ කියන වචන කතා කරන්නේ නිවන විදිහටයි කරන්නේ. හැබැයි කරන්නේ මේකට පිදුරු වියලි තන, වියලි දර වලින් තමයි ගහන්නේ මේ ගිනි ගොඩට. පුළුන් ඔය වගේ දේවල්. දැන් මේ නිවන්න කියලා මේකට දාන්න මේ දෙයින්ම වෙන්නේ මොකද්ද? නැවත නැවත මේ ගිනි ගොඩ ඇවිදිනවා. එතකොට නිවන්න ඕන කියන අදහස තිබ්බට අපි කළා තියෙන්නේ මොකද්ද? අපි නොදන්න මෝඩකම තිබුණට, මෝඩකම නිසා කළා තියෙන්නේ මේ ගින්න පත්තු කරපු එක මිසක නිවපු එක නෙමෙයි. අදහස නිවන්න වෙන්න පුළුවන්. අපි හැම කෙනාගේම අදහස නිදුක් බව, දුක නැතුව ඉන්න. නමුත් කළා තියෙන දුක ඇති වෙන විදිහට මෙන්න මේ නිසාමයි බුදුහාමුදුරුවෝ ලෝකෙ පහළ වෙන්නේ, පහළ වුණේ. අපි අද වේවා, මෙලෝ වේවා, පරලෝ වේවා දුකෙන් මිදෙන්නේ නැහැ මේ ස්වභාවය තේරුම් ගත්තොත්. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ ධර්ම අවබෝධ කරගෙන ඒ ධර්මයේ හැතිරෙන්න ටික ටික හරි ගෙවක් හදන්න, ප්‍රසාවකුත් කරන්න, මිල මුදුලුත් හදන්න, ධර්මල්ලු ඉන්නනම් උපකාර යුතුකනුත් කරන්න. බුදුහාමුදුරුවෝ මේවා එපා කිව්වේ නැහැ. ඒ දුක නැතුව ඉන්න නෙමෙයි, දුක නැතු ඉන්න හැම නෙමෙයි, ලැබුක් මනුස්ස ජීවිතේ ජීවත් කරගන්න. දුක නැති කරන තැන දක්වා යම් පැවැත්මක් තියෙනවා නම් ඒ පැවැත්ම පවත් ගන්න කරන්න. දෙමෙන්න බෑ. ගියක් ඉන්න තියෙනවා. එතකොට අපි මේ ටික දැනගෙන කළාම අපි කරන්න බල කරන්න. අද අපිට ලෝකේ තියෙන තරංගයක් ගෙයක් හදන්නේ මොකටද කියලා දන්නේ නැහැ. ඇඳුමක් අඳින්නේ මොකටද කියලා අපි දන්නේ නැති වෙලා. මේ ලෝකේ හැම කෙනෙක්ම අඳින් ඇඳුම් අඳින්නේ මොකද්ද? සීතස්ස පටිඝාතය, උන්නස්ස පටිඝාතය, දාන්ත මක්කස වාතා, තපසිරින් සත සම්පස්තානම් පටිඝාතය. යාව දේව හිරිකෝපින පටිච්ඡාද නත්තම්. සීතනසා දන්ත, උෂ්ණනසා දන්ත, මැසි, මදුරු, අවු, සර්ප, සුළං ආදී ස්පර්ශයන්ගෙන් දුකෙන් බේරෙන්න වසා නොගත්තොත් ලැජ්ජා හිතෙන තැන තියෙනවා. මේව වහගන්න මෙන්න මේ වගේ ඇඳුම් අඳින්න. ඒකේ යථාර්ථය නොදැක්කහම මොකද වෙන්නේ? දැන් මේක තරගයකට කරනවා අපි. ගියක් හදන එකෙත් එහෙමයි. ආහාර පාන ගන්න එකෙත් එහෙමයි. බේතක් ගෙත ගන්න එකෙත් එහෙමයි. ඉතින් ඇත්ත දකින ජීවිතය හරි සරලයි. ඒ වගේම හරි පහසුයි. මෙලොවම සැහැල්ලුවා. ඉතින් අපි මේ කොච්චර මොන විදිහට කෙරුවත් අපි කාටවත් හොඳට මතක තියාගන්න බුදුහාමුදුරුවෝ සම්මා සම්බුද්දයි. කවුරු පිළිගන්නවනේ? එන මතක තබා ගන්න එයින් බැහැර වෙන්නෙම නැමයි. වෙන්නෙම නැහැ. දුක කියලා බුදුහාමුදුරුවෝ පෙන්වන මේ ටික දුකමයි. ශ්‍රමණේනවා, බ්‍රාහ්මණේනවා, දේවේනවා, මාරේනවා, බ්‍රාහ්මණව කේනචිවා. ශ්‍රමණේකුට, බ්‍රාහ්මණේකුට, දිව්‍යෙකුට, මාරේකුට මේ ලෝක කිසිම කෙනෙකුට එහෙම නෙමෙයි කියලා කියන්න බෑ කියන ඒ හින්දා සම්මතයි. බුදුහාමුදුරුවෝ යම් ක්‍රමයක් දේශනා කළා නම් දුක නැති වෙන කියලා ඒ ක්‍රමයම විතරක්ම මිසක වෙන ක්‍රමයක් නැමයි දුක නැති කරන්න. කෙවල් හැදුවට අපේ මෝඩකමට දුක නැති වෙන්න ඒ නිසාමයි මේ මතක් කරන්නේ. කෙවල් දොරවල් දේපල වස්තු ආරකබන් මේවා හදලා දුක නැති වෙන හැදුවට වෙන්නේ නැමයි. දුක නැති කරන්න මේක කරන්න ඉස්සෙල්ලා මොලේ තියෙනුන් ටිකක් හිතන්න. ගයක් හදලා දුක නැතුව ඉන්න පුළුවන් නම් සත්තු ගණන් උස ගොඩනැගිලි උරුමකම් කර උරුම ගොඩනැගිලි වලට උරුමකම් කියන විශාල ගෙවල් හදපු අය ඉන්නවා. මේ අය දුක නැතුව දෙහිතියේ දුක නැතුව දෙන්නේ මිල මුදල් හම්බ කරගත්තු දුක නැතුව ඉන්න පුළුවන් කියලා ඔයගලන්ට හිතෙනවනම් සිහි කරන්න. කෝටි ගණන් ධනෙ තියෙන අය ඉන්නවා දුක නැතුව දෙන්නේ. මැරෙන්නේ නැද්ද? එයා ලෙඩ වෙන්නේ නැද්ද? මම මෙතෙන්ද මතක් කළේ මම වටිනා දහමක් කියලා දෙන්නම්. හැබැයි එක දෙයක් මතක තබා ගන්න ඕනේ. පෙරළෙන දෙයක් ඇතුළේ නොපෙළී ඉන්න බෑ කියන එක මතක තියාගන්න. පෙරළෙන බෝලයක් ඇතුළේ බෝලේ දැන් පෙරළි පෙරළි රෝල් වෙ ගියනවා. ඒක ඇතුළේ නම් අපි ඉන්නේ. පුළුවන් ද නොපෙළී ඉන්න? අනිත්‍ය වෙන ලෝකේ, වෙනස් වෙන ලෝකේ, දුකේන ලෝකේ දුක් නොවී ඉන්න බෑ. අපි එහෙම ඉඳ හදනවා නම් ඒක බොරුවක්. පෙරළෙන දේ ඇතුලේ ඉන්න කෙනා පෙරළෙනවාමයි. ගිනි ගොඩක් ඇතුළට දෙන්නේ ගියොත් විශාල ගිනි ගොඩක් තියෙනවා. දැන් දෙන්නේ කනවා ගිනි ගොඩ ඇතුළට. එකෙනෙක් ගිනි ගොඩේ ඒ පැත්තට මේ පැත්තට ඒ පැත්තට මේ පැත්තට පැන පැන නොපිච්චින්න උත්සාහවත් වෙනවා. දැන් මෙයාට මොකද වෙන්නේ? නොපිච්චින්න පුළුවන්ද? ඇයි ඉන්නේ? ඉතින් මෙයා උත්සාහවත් වෙන නොපිච්චින්න උත්සාහවත් වෙනවාද ගිනි ගොඩ ඇතුලේ? කිසිම උත්සාහයක් නැතුව අත් දෙක බැඳගෙන එක්කෙනෙක් ඉන්නවා. දැන් මොකද වෙන්නේ? ගිනි ගොඩ ඇතුළට ගිහිල්ලා නම් නොපිච්චින්න උත්සාහවත් වුණත් නොවුණත් දෙන්නම් පිච්චෙනවා නේද? පිච්චෙනවා. ඒ වගේ හොඳට මතක තබා ගන්නට අනිත්‍ය වූ, දුක් වූ, අනාත්ම වූ දෙයක් මම වෙලා නම්, මගේ වෙලා නම්, මගේ ආත්මය වෙලා නම් මේ ලෝකේ අභයටයක් හරි. මේ දැන් ඉන්නේ ගිනි ගොඩ ඇතුළේ. මේ ලෝකේ දුක මම කියලා, මගේ කියලා, මගේ ආත්මයයි කියලා ඉන්න මේ ලෝකයා දුකෙන් මිදෙන්න උත්සාහවත් උනත් නොඋනත් දුක් විඳිනවාමයි. සීකල බලන්න ඕන. මේ ලෝකේ දුක නැතුව ඉන්න කියලා ගෙවල් දොරවල් හදලා දේපොළ වස්තුව මිල මුදල් හරකබන් මේ වගේ මහ විශාල විදියට ලෝකේ යහපතින් ඉන්න උත්සාහවත් වෙන අය අපිට පේනව නේද? අපිට හම්බ වෙනව නේද? මේ අය ඉපදින්නේ නැද්ද සසර? ඉපදීම පේන්නේ නැහැ කියන්නකෝ. එකක් දෙකකින් කියන්නකෝ නොපෙළෙනව ඕනෙම නැහැ. පේන මට්ටමට ගන්න. මේ අය ළඩ වෙන්නේ නැද්ද? මේ අය මහලු වෙන්නේ නැද්ද? මේ අය මැරෙන්නේ නැද්ද? මේ අය ප්‍රියංගෙන් වෙන්වීමේ දුක විඳින්නේ නැද්ද? මේ අය අප්‍රියංගව එක්වීමේ දුක එන්නේ නැද්ද? මේ අයට හිතන බලාපොරොත්තු වෙන දේ නොලැබීමේ දුක එන්නේ නැද්ද? මේ ආයත ඉඳගෙන ඉන්න ඉරියව්ව දුකක් වෙන්නේ නැද්ද? හිතගෙන ඉන්න ඉරියව්ව දුකක් වෙන්නේ නැද්ද? ඇවිදින ඉඳගෙන ඉරියව්ව දුකක් වෙන්නේ නැද්ද? ඔන්න දැන් දුක නැතු වෙන්න කියලා උත්සාහවත් වෙන කෙනා ওই දුක් ටිකේ සුත්තකට අරගෙන නැතු වෙනවා. කිසිම දුක නැතු වෙන්න කියලා කිසි උත්සාහයක් නැ මේ ලෝකෙ කාලකන්නේ කියලා හිතන මිනිස්සෙක් ගන්න. මෙයාත් ওই දුක් ටික විඳිනවද නැද්ද කියලා බලන්න විඳිනවා. ඒයි මේ අතර යථාර්ථයෙන් මොකද තියෙන වෙනස? අවශ්‍යම ওই ටික නෙමෙයිද? සැපයි කියන දෙයක් තියෙනවා නම් ඔය අභියසදී ඔය ධර්මතාව ටික අභියසදී ඔක්කොම අතහැරෙනව නේද? ලෙඩවීම මහලු බව මරණය මේ ටිකම නෙමෙයිද ප්‍රශ්නේ? මේ ටිකම නෙමෙයිද මිදෙන්න ඕනේ? මුන්නතරන් ධනෙ තිබුණත් වැඩි වෙන්නේ නැහැ. ගෙදර තියෙනවා පළතුරු ಜಾති, කෑම ಜಾති, සීනි අමාරු වෙද්දී කන්න බෑ. වැඩක් තියෙනවද? ඒ වගේ අපිට ලෙඩ රෝග හැදුනොත් ජරා ජීර්ණ තත්ත්වයට පත් වුණ මැරුණු මේ මොකවත් පරිභෝග කරන්න බෑ. ඉතින් පළක් තියනවාද ඒ ජීවිතේ? බුදුරජාණන් වහන්සේ කියනවා මහන්නේ මගේ මේ ශාසනය විද්‍යමාන වෙන ධර්මතා තුනක් නිසායි. ජාති ජරා මරණ මේ මුළු ශාසනයම විද්‍යමාන වෙන්නේ මේ තුනේ. මේ ධර්මතා තුන නැති කරන වෙන තැනක් නෑ මේ ශාසනය ඇරෙන්න. ඉපදීම මහලු බව මරණය කිසිම බෙහෙතක් නැහැ, කිසිම තැනක් නැහැ. බුදු සසුන විද්‍යමාන වෙන්නේ බබලෙන් ලෝකෙ මේ ධර්ම තත්ත්වෙන් කියලා පෙන්වනවා. ඉතින් ඒ නිසා අපි කොහොම හරි මේ දහම අද අවබෝධ කරගන්න ඕනේ. අපි දහමක් පෙන්වන්න ඉතල මේ ටික පෙන්න්නේ අපිට ජීවිතයේ අවශ්‍යතාවය තෝමලා වෙලා නැහැ. අපි දන්නේ අපි මොකද්ද කරන්නේ කියන එකවත්. ඒ තරම් නොදරු තත්ත්වයටපත් වෙනවා. ඔහේ දුවන්නම් වාල දුවන සමාජ රටාවකට එකතු වෙලා ඔහේ දුවනවා. එහෙම නෙමෙයි මනුස්සයෙක් හැටියට ටිකක් හිතන්න. ටිකක් නෙමෙයි හොඳට හිතන්න ඇත්ත. මේ මොකද්ද වෙලා තියෙන්නේ? මොකද්ද කරන්න හදන්නේ කියන එක. එහෙම හිතුවොත් ඇත්තටම තමන්ට තමන්ව තේරෙන මනසක් වුණොත් මේ ජීවිතයෙන් ප්‍රයෝජනය ගන්නවා කියන එක ඒ තරම් අමාරු නෑ. මනුස්සයෙකුට තේරුම් ගන්න පුළුවන් ධර්මයක් බුදුරජාණන් වහන්සේ දෙන්නේ. ඉතින් මේ ටික අපිට කරන්න වෙන්නේ කරන්න පුළුවන් ජීවිතයේ යම් පමණකෝ තේරුම් ගත කෙනෙකුට. බුදුරජාණන් වහන්සේ මේ විදිහට දුකක් පෙන්වලා දුක ඇතිවීමක් පෙන්වලා නැතිවීමක් පෙන්වලා නැති කරන මාර්ගයකුත් පෙන්වලා තියෙද්දී එහෙම ධර්මයක් නැති ඇත්තෝ වගේ අබුද්ධෝත්පාද කාලයක වගේ ඉන්න සුදුසු නැහැ. සමහර කල්ප තියෙනවා කියනවා. බුදුරජාණන් වහන්සේ නමක් ඉපදිලා තව බුදුරජාණන් වහන්සේ නමක් උපදින්න අතු බුද්ධ ශූන්‍ය කල්ප බුදුවරු නැති අතුරු කල්ප ගණනින් අසංකේයයි කියනවා. බුදුරජාණන් වහන්සේලා නැතුව හිස්ව කියන කල්ප අසංකේයයි. අසංකේයයි කියන්නේ අසංකේයයි කියන ගණන ලියන්නේ 1.140යි. අසංකේයයි කියන ගණන ලියන්නේ එතකොට අපි කියමු 1000යි ලක්ෂයයි කෝටියයි ප්‍රකෝටියයි කෝටි ප්‍රකෝටියයි නහුතයයි නින්නහුතයයි අබබයයි අහතයයි මෙන්න මේ විදිහට තමයි ගණන් තියෙන්නේ. කල්ප කල්පයක් කියන්නේ අර මං ඉස්සලා කිව්ව 70ම 16ක් දිග 16ක් පොළ 16ක් උස කළු ගලක් මනුස්ස ලෝකෙන් අවුරුදු 100කට වඩා 30. යම් දවසක ගල ගෙවිලා යයි ඒ කල්පය ඉවර වෙනවා. ඒ බඳු කල්ප අසංකේයයක් බුද්ධ ශූන්‍ය. ඒ කියන්නේ හිතන්නවත් තිරිසන් ලෝකයක් තියෙන්නේ. එබඳු සසරක මේ අවුරුදු ගාන කියලා කියන්නේ මෙහෙම කරන්නවත් බෑ. ඒ තරමට මයින්ද කාලයක් නෙමෙයි මේ. ඒ තරම් අවස්ථාවක් ලැබිලා අපි හැදෙට කරගන්න අර කිරිසත්ත්වයේ තියෙන මණික තියෙන කිරිසත්ත්වය වගේ වැඩ. කෝටි ගණනක් වටිනා මැණිකක් නොදරුව කතේ තිබුණු තෝන කෙනෙකුට ගන්න පුළුවන් සීනු බෝලයක් දෙනවා. වටින් නැති හින්ද අපිට තියලා තියෙන තුන්වංගේ වටිනාකම නොදන්න නිසා සීනු බෝලයක් දීලා මේ තියෙන්නේ. ඇහැට රූපයක් වෙන්නොත්, කනට ශබ්දයක් ඇසුනොත්, නාසයට ගන්ධයක් වෙන්නොත්, දිවට රසක් දැනුනොත්, කයට ස්පර්ශයක් වෙන්නොත් ආයි බුදුහාමුදුරුවෝ නෙමෙයි ධර්මෙ නෙමෙයි මුකුත් තෝන්නේ අපිට. නමුත් එහෙම නෙමෙයි ඉස්සර. අද අධිගම නොලබන්න තිතර නොලබන්න හේතුව මොකද්ද? විචාරශීලී බව නැහැ. ඉස්සර තරුණ අය පවා හොඳට හිතුවා ජීවිතය ගැන. මොන හරි දෙයක් කරනකොට ඒක નિසරු බව තේරුම් ගත්තා. ඒගොල්ලෝ තේරුම් රජවරු රජකම් අතහැරියා, මේ සද්ධර්මයේ හමුවේදී සිටවරු සිටුකම් අතහැරියා, මහා දානපතියෝ ඒ සියලු ධනය අතහැරියා. ඇයි ඒ? එයා තේරුම් ගත්තා සදාතනික ජරා මරණය නැතිකරන සද්ධර්මයේ හමුවේ අපිට නැති කරන්න බැරි මොකක්ද කියලා. මේ ලෝකේ නිරතලාකින් වටිනා නිරතලයක් නේ රජකම කියන්නේ. අපි කියමුකෝ ලෝකේ ඊට වඩා නැන්නේ. දැන් රටක රජ කෙනෙකුට දරුණු රෝගයක් හැදුණා කියලා හිතමු. මේ දරුණු රෝගය සුව කරන්න රජේ නොයෙක් වෙදවරු ගෙන්නන හැමතැනම. හැම කෙනෙක්ම කියනවා ඒක සුව කරන්න බෑ, ඔබතුමා මේ රෝගෙන් මැරෙනවාමයි. එක වෙද මහත්තයෙක් ඇවිල්ලා කියනවා සුව කරන්න බෑ, ඔබතුමා මේකෙන් මැරෙනවාමයි. හැබැයි රජතුමනි එක දෙයක් ඉතුරු වෙලා තියෙනවා. රජකම අතහැරලා අන්න අහවල් වනාන්තරයට ගිහිල්ලා අහවල් කොළ කකා හිටියෝ මේ රෝගයේ සුව වෙනවා නොමැරි ඉන්න පුළුවන් කියලා කිව්වොත් නොමැරි ඉඳීම සඳහා රජකම අතහරින්නේ නැති වෙයිද? අතහරිනවා. නොමැරීම ඒ තරම් වටින්නේ නැද්ද? වටිනවා. අමතක කරන්න එපා, නොමැරි ඉන්න නෙමෙයි මරණය කල් දාගන්න ටිකක්. ඒත් නොමැරි ඉන්න බෑ, මරණය ටිකකට කල් දාගන්නත් රජකම අතහරිනවා. මේ බව තේරුම් ගත්ත ඉස්සර ඇත්ත. එක ජීවිතයක මරණය කල් දාගන්නත් මෙච්චර දෙයක් අතහරිනවා නම් ලෝකයා සදාතනිකම අනවරාග්‍ර වූ ජරා මරණය නැතිකන සද්ධර්මය හමුවේ අපිට අතහරින්න බැරි මොනවද තියෙනවද හිතන්න පොඩ්ඩක්. අර කපුට මං එදා මතක් කරන්නේ ඇත්කුණේ ගැහුවා වගේ වෙන්න එපා, ඇත්කුණේ වහලා ඉන්න එපා. මේ නැවත නැවත කියන්නේ අනුකම්පාව. අපායේ දුක පෙන්වන බුදුරජාණන්සේ බුද්ධත්වය අදහන්න කියලා කිව්වේ. බුදුරජාණන් දේවදූත කියන සූත්‍රයේ දේශනා කරනවා එහෙමම, මහණෙනි ඇති පුරුෂයේ ගෙවල් දෙකක් මැද්දේ, දොරවල් සහිත ගෙවල් දෙකක් මැද්දේ ඇස් ඇති පුරුෂයෙක් ඉන්නවා නම් ඒ වගේ මම මේ ගෙවල් දෙක මැද්දේ ඉන්න පුරුෂයාට මේ ගෙදරට ආවොත් හෝ ගියොත් ඔබම ඔබ හැසිරුණොත් අනිත් ගෙදරට ආවොත් ගියොත් ඔබම ඔබ හැසිරුණොත් තේනවා. ඒ වගේ මහණෙනි මිනිස්සත් ඉක්ම වූ දිවසින් පරලෝ ඉඳලා මෙලෝ යන සත්වෙත්, මෙලෝ ඉඳලා පරලෝ යන සත්වෙත් මම දකින්නවා. එහෙම කියලා අපායේ විස්තරය දෙන්නා මහණෙනි, මේ සතරට දුකයි කියන්නේ මෙන්න මේ අපාය නිසායි කියනවා. ඉතින් ඒ අපාය දුක බුදුරජාණන් වහන්සේ සතර දුකයි කියන්නේ ඒ අපාය දුක නිසායි. අද අපිට පේන්නේ නැහැ. ටැංකි එකේ ඉන්නේ මල් ටැංකියේ එන්ට. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ අපායින් කොසල් රජු ලව හින්නේ දැක්කේ දුසනසෝ කියන දුක් ජීවිතන් කියලා. ඒ එක්කෙනෙකුට කියන්න ඕනේ වුණා, අනේ මම මිනිස්සෙක් වුණොත් දන් දෙනවා, සිල් රකිනවා, භාවනා කරනවා, අනේ මම මහන වෙනවා කියලා. තව කෙනෙකුට කියන්න ඕනේ වුණා, අනේ බුදුහාමුදුරුවෝ ලෝකේ පහළ වෙනවා නම්, අනේ ධර්මය මට අවබෝධ වෙනවා නම්, මම මේ ධර්ම අවබෝධ කරගන්නවා නම්, අනේ මේ තව කෙනෙකුට කියන්න, අනේ මේ ජීවිතයේ දුකයි, අනේ මේ දුකේ කෙලවරක් පෙනෙන්නේ නැහැ, අනේ කවද්ද අපි මේ ජීවිතේ නැති වෙන්නේ, අවසන් වෙන්නේ, මේ වගේ කියන්න ඕනේ වුණා. මොකේ වැටලා ලෝකුඹ නිරේ කියලා කියන්නේ ලෝධිය වතුර. මේක වැටුණු නිරුසත්තු ඒ ලෝධිය හැලියේ පැහි උඩේ ඉඳන් යටට යනකොට මනුස්ස ලෝකෙන් අවුරුදු 30,000 කියනවා. යටේ ඉඳන් පැහි උඩට එනකොට මනුස්ස ලෝකෙන් අවුරුදු 30,000. අර උඩට එන මොහොතේ තමයි කියන්න හැදුවේ. කියාගන්න බැරිම යට ගියා. අපි සිංහතුනි පපුවේ අග්ග ගහන්න පුහාරවල් ඇති මනුස්සෙක් වුණා නම් මම අනේ දන් දෙනවා, භාවනා කරනවා, මහාන වෙනවා, මේ සසර දුකයි දුකයි කියලා අඬ පුහාර ලෝන තරම් ඇති. මොකුත් මතක නැහැ. එහෙම දේවල් නොවිච්ච ඇත්ත වගේ මේ අවිද්‍යාවෙන් ගහිලා. ඉතින් මේ සද්ධර්මයේ තියෙන්නේ මෙලෝ විතරක් පෙනෙන, පරලෝ නොපෙනෙන ලෝකයට පරලෝ පෙන්වන්නට. ඒ හින්දා මේ පින්වතුන්ට කියන ජීවිතය ගැන මේක වඩා හොඳට හිතන්න කියලා. ඉතින් මම තාම දහම නම් දේශනා කළේ නැහැ. මේ වටපිටාව දේශනා කළේ පැයක් ගියා. දැන් මේක එහා බණ ටිකක් කිව්වොත් කාලෙ මදි වෙයි. ගෙවල් දොරල් වැඩ කටයුතු තියෙන අය ඉන්නවනේ. කමක් නැහැ. අද තමයි මේ පැය හැබැයි. ඉස්සර මේ සද්ධර්මයට පැයක් නැහැ. එළි වෙනකම් බණ අහලා තියෙන ස්වාමීන් වහන්සේ එළි වෙනකම් බණ කියලා කියන්නේ. අද තමයි අපි ඉස්සලාම රාමවත්තෙන් පැය ඉබ්බන්නේ. එහෙමකත් නැහැ. දවස පුරාම චිත්‍රපටි බලන්න පැය ගන්න. ඈ ක්‍රිකට් මැච් කිව්වහම දවසම 50 අහගන්න තමයි මේ සසර දුක නිවෙන තමන්ට ඇත්තටම දුක නිවෙන දෙයට පැයයි හරියටම දුක වැඩි වෙන පැත්තක් තියෙනවා නම් දවසක් ගුණත් කමන්නේ කියලා මේ අපි කියන්නේ. අපි දන්නේ අපි මෙන්න මෙහෙම එකක් කරන්න. දැන් මෙතන ඉඳලා මාතර පැත්තට යන පාරේ යන්නේ කොහොමද? මං කැමති කොළඹට. කොළඹමයි මට ඕනේ. කොළඹම මට ලැබේවා. මාතර නම් මට පෙන්වන්න බෑ කියලා වචන ටික කීකේ යනවා කාටද? මාතර පාරේ. දැන් කොහටද යවෙන්නේ? මාතරට. ඒ වුණාට මාතර කියන වචන කිව්ව අපෝ එහෙම මට නම් දෙන්නවත් එපා කියන්නේ. ඕකම නෙමෙයි කවුරු නිවන් දැකලා කැමති නේද? කැමතිද නැද්ද? කැමති. නිවන් දකින්න කැමති. හොඳට ඔන්න මතක තියාගන්න. හැමෝම නිවන් දකින්න කැමති. ඒ දේපොළ වස්තු හරක බාන ඉඩකඩ මිල මුදල් එහෙම අයින් කරන්න එහෙම පුළුවන්ද? නැත්නම් මෙවට තියෙන තණ්හාව එහෙම? බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තණ්හාව කියපු එක කොහට මාර්ගයද? නිවනට මාර්ගය කියලා. එහෙමද? එහෙනම් ඉතින් දැන් අපිට නිවන ඕනේ නම් අපි කරන්න ඕනේ නිවනට යන මාර්ගෙනේ. හිතන්නකෝ දැන් කොළඹට යන්න ඕන නම් අපි යන්න ඕනේ කොයි පාරෙද? කොළඹට යන පාරෙනේ. කොළඹට යන්න ඕනේ අපි මාතර යන පාරේ ගිහිල්ලා හරියයිද? දැන් අපිට එක පාට අපිට යන්න වාහනයක් නැහැ. හයියෙන් යන්නත් බැ. නමුත් හිමින් හිමින් හරි යන්න ඕනේ කොළඹ පාරේ. හයියෙන් බැරි වෙන්න පුළුවන්. වේගෙන් බැරි වෙන්න පුළුවන්. හිමින් හිමින් හරි යන්න ඕනේනේ. ඇත්තටම කොළඹ හැරිලවත් ඉන්න ඕනේ අඩුම ගානේ. හැරිලවත් ඉන්න බැයි නම් මාතර පැත්තට නොයාවත් ඉන්න ඕනේ. යන්න කොළඹට යන්නෙත් නෑ මාතරටත් යන්න නැතුවවත් ඉන්න ඕනේ. නමුත් මාතරට දුවන පයින් ගියොත් ඉක්මනට යාගන්න බෑ කියලා වේගී යන වාහනේ කියනවා වගේ එකක් මේ කරන්නේ. තණ්හාව නැති කරලා දුක නැති කරන්න පුළුවන් කියලා දුකේ නිරෝධයක් නිවනක් පැනවුවා නම් අපි නිවනම යෝන කියලා කරන්නේ උදේ ඉඳන් රෑ වෙනකම් පුළුවන් තරම් තණ්හාවෙන් ලෝකේ එකතු කරන එක නෙමෙයිද? මේ කෙනෙක් ගැන නෙමෙයි. සමහර තාම අපි අතන තියෙන පුළ හැබැයි එකක් තේරුම් අරගෙන තියෙන. ඊට වඩා මේක වැරදි කියන කවත් තේරුම් අරගෙන තියෙන. මේක වෙන්න ඕනේ මේකයි කරන්නේ අද මේක කියන එක. මෙතන වෙලා තියෙන්නේ අපිට මෙහෙම වැරද්දක් වෙලා තියෙන කියලා කවත් දන්නේ නැති වෙලාන්නේ අපි. කොළඹ යන්න ඕනේ කියන අපි යන්නේ මාතර පාරේ මේක වැරදි කියන කවත් තේරලා තියෙනවද? නැ කොළඹට යන්න ඕන කෙනා කොළඹ පාරේම යන්න ඕන කෙනෙකුට තේරලා තියෙනවද? නැ නිවන් දකින්න ඕන කියලා කියන අපි කරන්නේ මේ නිවන ඈත් වෙන එක නේද කියලා තේරෙන්නේ නැහැ නේ අපිට. එහෙම තේරුණා නම් නිවන ඈත් වෙන විදිහට කටයුතු කරන වේගවත් අපි වෙනවා. මේකෙ මම කියන්නේ නැතිනම් තේරුමක් නැහැ අපේ මේ ජීවිතේ. එතකොට මම එහෙනම් දැන් මේ ටිකේ මේ ටිකෙන් ඔපෝම කිව්වේ අපේ ජීවිතයේ මෝඩකමත් සසර ඇත්තටම නොපෙනුනට අපි දුක් විඳලා තියෙන බවත් මිනිස්සෙකුට සුදුසුයි ආගම් පන්ති පක්ෂ බෙදයකට නෙමෙයි මේ මං කියන දෙයට නෙමෙයි ඇත්ත දකින්න එක සුදුසුයි මිනිස්සෙකුට. ඒ නිසා මිනිස්සෙක් හැටියට ලෝකෙ දුවන්නන් වල දුවන්නේ නැතුව කල යුතු යමක් තුන ඒක මොකක්ද කියලා සිහි බුද්ධියෙන් තේරුම් අරගෙන ඒක කරමු කියන එක ගැන මේ දේශනා කළේ. බොහොම වටිනා කතා ටිකක් තියෙනවා මේවා කියන්න ගියොත් ගොඩාක් වෙලා යයි ඒ හින්දා ඒක කියන්නේ නැතුව මම මේ ධර්මයේ ටිකක් තේරෙන විදිහේ වෙච්ච යමක් කියන්නේ. එහෙනම් දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඇත්තට මේ ලෝකේ දුක ඇති උනේ කොහොමද? ඒ දුකට මුල මොකද්ද? ඒ දුක නැති වෙන්නේ නැති කරන්නේ කොහොමද? නැති කරන මාර්ගය කොහොමද කියලා. චතුරාර්ය සත්‍ය විතවතින් ගත්තාම මේක මම කෙටියෙන් පෙන්වලා දෙනවා. හැම කෙනාම හොඳට මතක තියාගෙන දුක නැති වෙන විදිහට වැඩි එපා. මහාන වෙන්න කියන්නේ ඔක්කොතම ආරන්නේ යන කැලේට යන කියන නෙමෙයි. දවසට එක ටික ටික හරි ජීවිතෙන් යෙදෙන්න. අමතක වෙලා ගියොත් මතක් කරලා ගන්න මේ රැවටිලා නේද ඉන්නේ කියන එක ඒකම භවනාව. මම බොහෝම සරලින්ම උපමාවක් අරගෙන කියලා දෙන්න. මේට වඩා සරල කරන්න බෑ මේ කියන්නේ නැත මේට මුද්දට අවධානය යොමු කරගෙන හිටියොත් මුද්දට තේරේ. මම මේ චතුරාර්ය සත්‍ය කියන වචන නොකිය වෙනදට පෙන්නපු ජාතිපි දුක්ඛ ජරාපි දුක්ඛ කියන ටික නොකිය උපමාවක් අරගෙන උපමාවෙන් මේ කියන්නේ යන්නේ. ඒක හොඳට තේරුම් ගන්න එතකොට වෙලා තියෙන මොකද්ද මේකට කරන්න ඕනේ මොකද්ද කියන එක තේරෙයි අපිට. ඔන්න අපි ගාව තියනවා කියලා හිතන්න අපිට හම්බ වෙනවා කෝටි ගානක් වටිනා මණිකක්. කෙනෙක් දෙනවා මේක වටිනවා කියලා කොච්චරද? කෝටි ගාන. කෝටි කීයක් විතරද? කෝටි 100ක් විතර. කෝටි 100ක් විතර වටිනා මණිකක්. දැන් කෝටි 100ක් කියන්නේ ලොකු ගණනක් නේ. දැන් මේකේ වටිනාකම තරමට අපි මේකට ආසයි. කෝටි ගණන කොටනවා කිව්වහම ආසයි නේද? ස්විප් එකක් ගෙනල්ලා ස්විප් එක අර මේක අදිනකොට දැල්ල ස්විප් එකේ මැදින කෝටි ගණක් එහෙම තග්ගලා වටිනාකම කියනවා මෙච්චර ලනෝ තිබුණේ වටිනාකම. අනේ වගේ වටිනා ස්විප් එකක් වුණත් කමන්නේ කියන්නකො. නැත්තම් මැනිකක් හම්බුනා දැන්. ස්විප් එකක් නම් බෑ මැනිකක් තමයි ගන්න වෙන්නේ අපිට. මැනිකක් හම්බුනා දැන් වටිනා කෝටි ගණක්. දැන් වටිනාකම නිසා වටිනාකමින් දකින්න නිසා අපි මේකට ගොඩක් කැමති. දැන් මේක කැමැතිකම නිසා ඒකට කියන තණ්හාව. තණ්හාව නිසා අපි මේක උරුම කරගන්නවා මගේ කරගන්නවා. මගේකම නිසා දැඩි වසුරුකමක් එනවා. දැඩි ලෝභයක් එනවා. දැඩි ලෝභය නිසා අපි මේක ආරක්ෂා කරනවා දැන්. මේක දැන් රකින්න ඕනේ. රකින්න අපි මොකද කරන්න ඕන? කබඩ් එකේ තංගනවා, මෙට්ටියට තංගනවා. කබඩ් එකේ හැංගුවාම හොරෙක් පන්නුත් ඉස්සෙල්ලාම කබඩ් වගේ තමයි අදින්නේ. ඒ හින්දා මෙතන තියන්න හොඳ නැහැ කියලා හිතන්න. ඇඳේ මෙට්ටියට තංගනකොට ආ හොරුවවත් මෙට්ටියටත් බලන්න පුළුවන්. දැන් ගෙයි ඉඩ නැහැ. ඈ තන් 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 හා වෙන්නේ නැද්ද? ඔහොම වත්ත පහල තංගන්න පුළුවන්. දැන් ඔහොම අංග අංග තියාගෙන ඉන්නවා. එතකොට දැන් මේක රකින්න තුවක්කුවක් ගන්න පුළුවන් කියන තුවක්කුවක් ගන්නවා. කඩුවක් හෝ තියා ගන්නවා. කිනිස්සක් හෝ තියා ගන්නවා. පොල්ලක් ගන්න මුගුරක් හෝ තියා ගන්නවා. දැන් මේක තබා ගැනීම නිසා හැම වෙලාවෙම හුරු පණිද්දක් නැහැ කියලා බයෙන් ඉන්නේ. බැරි වෙලා නැති වුණොත් දිවිනහ ගන්න තරම් දුක. තබා ගැනීම රැක ගැනීම ඒකත් වෙහසක් බයක් ඈ මේ සැපක් දෙවිඳින්නේ මේ මේක රකගන්න දුක හැම වෙලාවෙම වෙහෙතෙමයි තේරෙන්නේ. දැන් මේ මැණික ගන්න කවුරු හරි බැරි වෙලා හොරෙක්වත් පැන්නොත් ගෙදෙට්ට තුවක්කුව තිබ්බොත් වෙඩි තියන්නේ නැද්ද? වෙඩි තියන. කඩුවක් තිබ්බොත් කොටන්නේ නැද්ද? කොටනවා. තිරිසක් තිබ්බොත් අයින් නැද්ද? අයිනවා. පොල්ලක් තිබ්බොත් ගහන්නේ නැද්ද? ගහනවා. බැනලා බේරෙන්න පුළුවන් වුණොත් අසභ්‍ය වචනෙන් හෝ බයින්නේ නැද්ද? බයිනවා. නරක නපුරු වචන වලින් කියන්න වුණොත් ඒවා කියන්නේ නැද්ද කියනවා. දැන් බලන්න හොඳට අපේ ජීවිතේ මේ මැණික නිසා මේක රැකීම නිසා රළු පරුස ජීවිතයක් ගොඩනැගෙලා වචනේ රළු වෙලා කායික ක්‍රියාව රළු වෙලා මානසික ක්‍රියාව රළු වෙලා ඒ රළු පැවැත්ම තුලින් ඒ දේ තිබීම තුලින් දුක නැතිවීම තුලින් විඳින දුකමයි අපි. දැන් මේ සැප එහෙම විඳිනා නෙමෙයි කෝටි ගණකින් අපිට නොතේරුණාට දුකමයි එන්නේ. මේ තරම් දුකට හේතුව රකින්න ගිය නිසා. රකින්න උනේ මේ දඬු මොගුරු අරගෙන රළු පැවැත්මක් තියෙන නිසා. ඒ නිසා රකින්න. එතකොට රකින්න උනේ දැඩි මසුරුකම නිසා. මසුරුකම ඇති උනේ මගේ කියලා උරුම කරගත්ත නිසා. උරුම කරගත්ත එක හොඳයි කියලා තණ්හාව නිසා. හොඳයි කියලා අපිට ආවේ වටිනාකම නිසා. මේ මුකුත් ඕන එක දෙයයි ඕනේ වටිනාකමින් ලෝකෙ දකින්න ඉතුරු ටික ඉබේම සම්පූර්ණ වෙලා ඇති. මේ එකක්වත් කරන්න ඕනේ නැහැ. ලෝකේ වටිනාකමින් දකිනකොට පුද්ගලයා රළු වෙලා ගොරෝසු වෙලා තද පරුෂ පුද්ගලයෙක් බවට පත් වෙලා තියෙන ඉබේම. ඉතින් දැන් මෙහෙම මේ මැනික තියාගෙන මොන හොඳට මේ හිතට ගන්න ඕනේ. පහු කාලෙත් මේ මනුස්සය මේක විකුණන අරගෙන යනවා. ගිහිල්ලා කඩේට ගෙන්චාට පස්සේ මුදල් කියනවා, අයියෝ මහත්තයා මේක මේ වීදුරු ගලක්. දැන් ටිකක් සැකයි, නෑ නෑ බොරු කියන්නේ, අනිත් කඩේට කියන කවුරුත් ගන්න මේක වීදුරු ගලක් කියන. දැන් වීදුරු ගලක් කියලා දකින්නකොටම මොකද වෙන්නේ? නොවටිනකොට තණ්හාව අඩුයි. තණ්හාව අඩු වෙනකොට මගේ කියලා උරුම කරගන්න බව අඩුයි. එතකොට මසුරුකම අඩුයි. එතකොට ආරක්ෂාව අඩුයි. දැන් මේ වීදුරු ගල රකින්න කඩුවක් හොගන්නවද? තුවක්කුවක් පොල්ලක් ගන්නවද? මේක කවුරුහරි ගන්නවොත් නපුරු වචන නරක වචන කියනවද? මේක නැති වුණොත් මහා චිත්ත පීඩාවක් එනවද? මේක තබා ගන්න ලොකු හිතක් දරනවද? නැහැ. හොඳට බලන්න, නොවටිනව හැටියට දකිනකොට තණ්හාව අඩු වුණා. එතකොට මගේ කියලා උරුම කරගන්න ගතිය අඩු වුණා. උරුම කරගන්න ගතිය අඩු වෙනකොට මසුරුකම අඩු වුණා. ආරක්ෂාව අඩු වුණා. එනිසා දඬු මුගුරු ගැනීම නැති වුණා. පුද්ගලයා දැන් මේක ගන්න හොරෙක් ආවොත් කපනවා කොටනවා ගහනවා කියලා එකක් වෙයිද? නැහැ. එහෙනම් නපුරු වචන නරක වචන කියලා බනේද? නැහැ. ඕනම් දෙයක් නේ. බලන්න නොවටිනවා වෙනකොට මිනිස්සයා ලිහිල් වෙච්ච, නිවිච්ච, සිසිල් වෙච්ච ජීවිතයක් බවට පත් වෙන ඉබේම නෙමේද? ඉබේ. දැන් ඔය එක මැණිකක් තිබුණා. කෙනෙකුට ඔය වගේ වටිනා මැණික් 1000ක් විතර තිබුණොත් මේ මනුස්සය සුවල්ප දුකක් විඳී කියලා හිතනවාද? හිතන්නකෝ ටිකක්. දැන් අපිට හරියට ලෝකෙ මැණික් වගේ. මේ මම, මේ මගේ දුව, මේ මගේ පුතා, මේ ස්වාමියා, මේ බිරිඳ, මේ මුදල්, මේ ගෙදර. ගෙදරත් ගත්තාම එක එක බඩුවල මේ එකින් එක එකින් එක අපිට වටිනවා වෙලා නම් හිතන්න. මේ එකින් එක එකින් එක අපි නොදන්නවද සුවල්ප වූ වෙහසක් තියෙනවද කියන්නේ? අපිට තේරෙන්නේ ඇත්ත ඒ. දැන් මේ ලෝකේ වටිනවා. වටිනාකම නිසා අපිට මේකට කැමැත්ත තියෙන තණ්හාව. තණ්හාව නිසා මේක මගේ වෙලා, මම වෙලා. ඒ නිසාම මසුරුකම. ඒ නිසාම මේක රකින්නවා. ඒ නිසාම රකින්නවා. ඒ නිසාම තුවක්කු, දඬු, මුගුරු ආයුධ ගන්නවා. නපුරු වචන කියනවා. රළු පුද්ගලයෝ බවට දැන් අපි පත් වෙලා නැද්ද? අපි මගේ කියන, මම කියන මේ ජීවිතවලට, එහෙම නැත්නම් මගේ කියන මේ දේපල වලට මොනව හරි වෙන්න આવොත් වෙඩි තියන්න උනත් වෙඩි තියන්නේ නැද්ද? වෙඩි තියනවා. කපන්න කොටන්න මරන්න උනත් කපන්න කොටන්නේ මරන්නේ නැද්ද? මරනවා. බයින්න පුළුවන් උනත් නරක නපුරු වචන කියලා බයින්නේ නැද්ද? බයිනවා. දම් පුරුෂයා පුද්ගලයා රළු දැඩි ගොරෝසු බවට පත් වෙලා තියෙන ඉබේමයි. දැන් මේ දේ මගේ කියන මේව නැති වුණොත් දුකෙන් නැද්ද? එනවා. මේව තිබුණොත් පවත් ගන්න වෙහෙස වෙන්න ඕනේ නැද්ද? රැක ගන්න ඈ එම්බිරිසාවක් ඇදලා තග්ගල බෙහෙත් දෙන්න ඕනේ. මොකද මේක නැති වෙන්න නොදී පවත් ගන්න ලොකු වෙහෙසක් විඳිනවා. අපිට නොතේරුණාට හොඳට මතක තබා ගන්න මේක පවත්වන්න පැවැත්වීම තුලිනුත් නොපැවැත්වීම තුලිනුත් විඳින්න දුක. දැන් මේ ගින්න මැදට ගිය දුක කියන එක උපන්නට පස්සේ දුකේ ඇති බවත් දුක, දුකේ නැති බවත් දුක. අන්න ඒකයි ගොඩක්ම සෝචනීය තත්ත්වය.
අපේ දෙමව්පිය සහෝදරයෝ ඉන්නකොට මේ අයට ආහාර පාන ලබා දෙන්න ඕනේ, හොයන්න ඕනේ, මේ අය ගැන බලන්න ඕනේ, මේ අය නිසා යම් දුකක් විඳින්න වෙනවා ඉන්නකොට. මේ ශරීරය නිසා, බඩගින්න ශරීරය තියෙන නිසා, මේක ජීවත් කරන නිසා බඩගින්නේ දුක, පිපාසු දුක, ඔළුව කැක්කුම්, කන් කැක්කුම්, කායික දුක්, මේව දුක් විඳින්න වෙනවා. මේ කයි ජීවත් වෙනවා කියලා කියන්නේ මොකද්ද? ජීවත් වෙන්නේ දුක. හොඳයි, මේක නැති වෙන හැදුව සැපද? මේක ජීවත් වෙනකොට දුක, නැති වෙන හැදුව සැපද? ඒකත් දුක. එහෙනම් මේකේ පැවැත්ම දුක, නොපැවැත්ම දුක වෙලා නැහැ. අපි හරියට කිඹුල් කටකට අහුනවා වගේ කොතනකින්වත් බේරිලක් නැති වෙලා නැහැ. අපි විතර අසරණ කෙනෙක් ලෝකෙ ඉන්නවද අපිට නොතේරුණාට? මේ ජීවිතේ පැවැත්වුව ඒ දුක් විඳින්න වෙලා, මේ ජීවිතේ නැති වුණොත්, නැති වෙන්න කියොත් ඒ දුක් විඳින්න වෙලා, අන්තිමට ඇති බව සහ නැති බව කියන කාරණා දෙකෙන්ම දුක් විඳින්න වෙලා නම් අපි අපේ ජීවිත විතර අසරණ නැද්ද වෙන මොකවත්? බුදුහාමුදුරුවෝ හරි දක්ෂයි කිව්වේ, බුදුහාමුදුරුවෝ දේශනා කරන ඒතේතේ උභවන්තේ අනුපගම මජ්ජෙන තථාගතෝ අබ්බි සම්බුද්ධා, මේක රකින්නෙත් නැතුව නොරකින්නෙත් නැතුව මිදෙන ක්‍රමයක් කියලා දන්නවද? නැහැ. කෙනෙක් මේක රකින්න ගියොත් රැකීමෙන් එන වෙහෙස නොරකින්න කෙනාට නැහැ. යමක් නොරකීම නිසා දුක් විඳිනවා නම්, යමක් නොරකී නම් නොරකීමෙන් එන දුකත් එයාට නැහැ. රැකීම හා නොරකීම කියන දෙකම මිදෙන්න තියෙන ධාසනයක් මේ. ඒ තරම් ශ්‍රේෂ්ඨ වස්තුවක් මේ කියලා දන්නවද? නැහැ. දුක කියනක උපන්නත් දුක, නූපන්නත් දුක, දුක කියනක උපදවා ගන්නෙත් නැතු, නූපදවා ගන්නවයි කියන ධර්මතාවයත් නැතු මෙදෙන්න තියෙනවා කියලා දන්නවද? නැහැ. ඉඳගෙන හිටියත් දුක, ඇවිද්දත් දුක, හිටගත්තුත් දුක, නිදාගත්තුත් දුක, ලෝකෙ කියන්නේ හතර ඉරියව්ව. හතර ඉරියව්ව පරිහරණය කරනවා කියන්නේ දුක. මේ හතර ඉරියව්වෙන් ජීවිතෙදි මෙදෙන්න ක්‍රමයක් වෙන්නන බුදුහාමුදුරු දන්නවද? නැහැ. අපි බෞද්ධ කියලා මොකටද අපේ ජීවිතය අපිට හිතන්නවත් බෑනේ. මේ තරම් වටිනා දහමක් වස්තුවක් හම්බ වෙලත්, කෝටි ගණනක් වටිනා මැණිකක් හම්බ වෙලා නැත්තම් බඩගින්න ඉන්න මිනිහෙකුට කැමති ගණනක් දීලා කන්නේ වගේ. අර ලොඩ සංග්‍රහය ඒකත් කියන්නේ මොකද? ගංග වතුරේ යන මිනිසෙකු දුකනේ ළඟ කළ ඔරුවට නොනැගෙන ලෙසිනේ. සගමොක් දෙන බන අදහා නොගනේ දුගතිය වැදතොපකින දුක් විඳින මේ බොහොම අමාරුවෙන් ගිලි ගිලි මැරෙන්න යනවා, වතුරේ ගහගෙන යනවා මිනිහේ. නගින්න කියලා ඔරුවක් ලං කරනවා, ඒකට නගින්නේ නැහැ වගේ. නගින්නේ නැතුව ගිලිලා මැරෙන්න හදනවා වගේ. මේ සුගති සම්පත්, නිවන් සම්පත් ලබා දෙන සද්ධර්මය පිළිගන්නේ නැතුව දුකට පත් වෙලා සතර පාද වැටලා ඇයි උඹලා දුක් විඳින්නේ කියලා අහනවා. ඉතින් දැන් හොඳට දැක්කා අපි මේ උපමාවෙන්. මම කියපු උපමාව තේරුණා නේද? මේ යමක් වටිනා විදිහට ලෝකෙ දැක්කොත්, වටිනාකමින් හම්බ වුණොත් ඒ දේ, ඒ වටිනා දේ පැවැත්ම තුලත් නොපැවැත්ම තුලත් උපදින දුක. මිදෙන්න ක්‍රමයක් නැහැ මේ වගේ දෘෂ්ටියක් තියාගෙන, මේ වගේ දැකීමක් තියාගෙන, මේ වගේ මානසික මට්ටමක් තියෙන කෙනෙකුට මේ දේ නැති වුණාම දුක ලැබෙනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් ඇති බවවත් නැති බවවත් දෙකෙම දුකෙන් මිදෙන්න උපකාර නොවන නිසායි දුක. මොකද මේක නැති වුණාම, දුක නැති වුණාම කිසි ප්‍රශ්නයක් නැහැ, බෙල්ල කපගත්තම ඉවරයි. නමුත් එහෙම වෙන්නේ නැහැ. ඒක තව දුකක් හෝ දුක වැඩි වෙනවා මිසක් කබලෙන් ඩිපට වැටෙනවා වගේ වෙන්නේ නැහැ. මේකේ පැවැත්ම නිසාම සැපෙනවා නම් ඒත් කමක් නැහැ. නමුත් පැවැත්ම කියලා කවන්න ඕනේ, පවන්න ඕනේ, නාවන්න ඕනේ, හරියට රෝගී මිනිහෙකුට උපස්ථාන කරනවා වගේ කොච්චර උපස්ථාන කරනවද? හොඳට හිතලා බලන්න. එහෙනම් මේ ලෝකේ අපි ජීවත් වෙන දුක නෙමේද? මේ ටික නොදන්න නම් අපිට කියන්න වෙන්නේ දුකේ අඥානං කියලා, එහෙම නෙමේද? එහෙනම් ඔන්න දුක පෙන්වා බුදුරජාණන් වහන්සේ, යමෙකුට මම කියලා, මගේ කියලා වටිනාකමින් ලෝකේ මොනවා හරි දෙයක් අහුවෙලා තියෙනවා නම්, අර මැණික තියෙන පුද්ගලයා මැනික ඇති බවත් නැති බවත් කියන කාරණා දෙකෙන්ම දුක් විඳිනවාමයි, මේ දෙකෙන් දුක එනවාමයි. නැද්ද එන්නේ? මේක සහේතුකද නැද්ද? බුදුහාමුදුරුවෝ කියපින්නද මේගොල්ලෝ පිළිගන්නේ මේ මැනික නැති වුණාම දුක එනවා කියන එක? ඈ, මැනික පවත්ව ගන්නත් වෙහෙසෙන්න වෙනවා කියන එක තේරෙනවද? තේරෙනවා. මේක ඇත්තමයි. බුදුහාමුදුරුවෝ දේශනා කළේ භාවනා කරනවා කියලා එකක් අමුතු එකක් නෙවෙයි, සත්‍ය අවබෝධයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. කොටුවෙන් එපා භාවනාව කියලාවත් මනසකට දෙකට දකින්න ජීවිතය ඇත්ත මොකද්ද කියලා, මේ වෙලා තියෙන මොකද්ද කියලා කරුණ තේරුම් අරගෙන සිහි බුද්ධිය යුක්ත ජීවත් වෙන ලෝකෙ. එතකොට දැන් ඔන්න මැණික වටිනාකමින් දකිනකොට දුක කියන එක ජීවිතෙන් අයින් කරන්න පුළුවන්ද? බෑ. නොවටිනව වෙනකොට දුක කියන එක දුරුනේ, දුරු කරන අමුතුවෙන් ගකොණි වුණාද? ඒක වීදුරු ගල නැති වුණත් ප්‍රශ්නයක් නැහැ, තිබුණත් ප්‍රශ්නයක් නැහැ. රකින්න කියලා උත්සාහවත් උනේ නැති හින්දා තිබුණත් ප්‍රශ්නයක් නැහැ. තමන්ගේ ඒ තරම් අපේක්ෂාවක් නැති නිසා නැති වුණත් ප්‍රශ්නයක් නැහැ. ඒ හින්දා ඒක තිබුණත් ප්‍රශ්නයක් නැහැ, නැතිවත් ප්‍රශ්නයක් නැහැ. එතකොට දැන් අපිට එක මැණික් ගලක් වෙනුවට මැණික් ගල් 100,000 ගණනක් හම්බලා නම් සිහි කරන්න මේ මනසට ඇති මෙහෙම පීඩකයක් තියෙනවා කියන එක. ඒ තරම් දුකක් නැද්ද අපි ඉන්නේ අපිට තේරෙන්නේ නැහැ. යමක් දුරුම වෙලා තියෙන්නේ විසාකාවට කියන බුදුරජාන් වහන්සේ. විසාකාවනේ ඔබට එක දෙයක් දුරුම වෙලා තියෙන දුක් එකයි. ඔබට 10ක් වරුමද දුක් 10ක්, 20ක් වරුමද දුක් 20ක්, 100ක් වරුමද විසාකාවනේ ඔබට දුක් 100යි. මේ පින්වතුන්ට මේ ලෝකෙ මගේ කියලා අද අපි මහා මාන්නෙන් සතුට වුණාට මගේ කියලා කොච්චර උරුම වෙලා තියෙනවද? සිහි කරන්න දුකට දුක උරුම වෙලා තියෙන මෙච්චර ප්‍රමාණයකට හරි මාන්න ඇති කරගන්න පුළුවන් හොඳට දුක් විඳින්න කියලා සතුට වෙන්න පුළුවන්. හැබැයි අවිද්‍යාසහගත මනසකට, බුද්ධ ආදි උත්තමයන් නම් ඒ වගේ මනසකට ප්‍රශංසා කරන්නේ නැහැ. නමුත් තේරුම් ගන්න යථාර්ථය වෙලා තියෙන්නේ මෙන්න මේකයි. මේ ටික තේරුම් ගන්න නැතුව වෙලා තියෙන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න නැතුව දුක නැතුව ඉන්න කියලා නිවන් දකින්න කියලා භාවනා කරන කියලා මොන හරි දෙයක් කරුවට කවදාවත් වෙන්නේ නැහැ. මේ මොකද්ද කරන්නේ, මොකද්ද කරන්න හදන්නේ කියන කාරණාව විසලා තේරුම් ගන්න. ඈ මේ ලෝකේ අපිට වෙලා තියෙන්නේ මොකද්ද, මොකද්ද අපි කළ යුත්තේ කියන කාරණාව තේරුම් ගන්න. ඒ ටිකයි මම මේ පෙන්නේ. ඉතින් දැන් ලෝකේ වටිනා වෙලා අපිට දැන් මේ තරම් ජීවිතේ දුකක් ඇවිල්ලා මේ තරම් දුකක් මැද්ද ඉඳගෙන දුක් නැතුව ඉඳ අපි හදනවා කියලා කියන්නේ මාතර යන පාරේ යමින් කොළඹ යනවට ප්‍රාර්ථනා කරනවා කියන එක. දැන් තේරෙනවද මේ වගේ සිද්ධියක් අපේ ජීවිතවල වෙනවයි කියන එක? ඒ කෝටි ගණනක් වටින මැණික පහු කාලෙදි විකුණන්නේ ගියාම නොවටිනවා කියලා පෙන්වපු වෙළඳ මහත්තයා වගේ තමයි බුදුහාමුදුරුවෝ. මේ ලෝකේ බොහොම මම කියලා මගේ කියලා වටිනාකමින් හසු වෙච්ච මේ ලෝකයේ තුල බුදුරජාණන් වහන්සේ පෙන්වුවා රූපය, රූපම් භික්ඛවේ අනත්ත, රූපම් භික්ඛවේ අත්ත අභවිස්ස නයිදං රූපං ආබාදාය සංවත්තේය. මහණෙනි රූපය අනාත්මයි. ඉතින් රූපය ආත්ම නම් මේ රූපය ආබාධය පිණිස පවතින්නේ නැහැ. රූපම් භික්ඛවේ අනත්ත තස්මා රූපං ආබාධය සංවත්තේය. මහණෙනි රූපය අනාත්මයි, ඒ නිසා මේ රූපය ආබාධය පිණිස පවතිනවා. මේක මම නම් මගේ නම් මේ රූපේ කැඩෙන්නේ බිඳෙන්නේ නැහැ. මහණෙනි මේ රූපය අනාත්මයි, මම හෝ මගේ නෙමේ, ඒ නිසායි මේ රූපේ කැඩෙන්නේ බිඳෙන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ රූපය අනාත්මයි, අපිට වටිනාකමින් අහුවෙච්ච ලෝකයේ පෙන්ව අනාත්මයි. මේ ලෝකේ අනිත්‍යයි, මේ ලෝකේ දුකයි. අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා පෙන්වුවා අර වීදුරු කියලා පෙන්වුවා වගේ. වීදුරු කියලා පෙන්වුවා වගේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා පෙන්වුවා. පෙන්නලා මේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියන මෙන්න මේ ටික ඕගොල්ලොන්ගේ ඇහින් දැක්කොත් බුදුරජාණන් වහන්සේ පෙන්වන දැන් මේ වටිනාකමින් ඉන්න අපිට පෙන්නනවා තාම. ඒ කියන්නේ ගාල්ල ඉන්න අපිට කියනවා කොළඹ කියලා දෙයක් තියෙනවා. ඕගොල්ලෝ කොළඹට ගිය දවසට මෙහෙම වෙයි කාටද කියන්නේ? ගාල්ල ඉන්න කෙනාට. ඒ වගේ ලෝකෙ වටිනාකමින් හසු වෙච්ච කෙනාට නිත්‍ය සත්‍ය ආත්මය කියන කෙනාට කියනවා බුදුරජාණන් වහන්සේ ලෝකය අනිත්‍යයි දුකයි අනාත්මයි. තාම මතක තියාගන්න නිත්‍ය සත්‍ය ආත්මය කියන මානසික මත ඉන්න කෙනාට කියනවා මේ ලෝකය අනිත්‍යයි දුකයි අනාත්මයි. යම් කලක සබ්බේ සංඛාරා අනිච්චා, සබ්බේ සංඛාරා දුක්ඛා, සබ්බේ ධම්මා අනත්තා, යදා පඤ්ඤාය පස්සති අත් නිබ්බිදි දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. මේ සියලු සංස්කාරයන් අනිත්‍යයි කියලා හෝ සියලු සංස්කාරයන් දුකයි කියලා හෝ සියලු ධර්මයන් අනාත්මයි කියලා හෝ
යම් කලක ඇත්ත ඇති හැටි විදසුනුවනින් දැක්කොත්, හොඳට මතක තබා ගන්න මේ ටික, දැක්කොත් එදාට දුකේ කලකිරෙනවා කියලා. ඒ කියන්නේ අපිට අර වීදුරු ගලක් හැටියට පේනවා වගේ මේ ලෝකේ අනිත්‍ය දුක් අනාත්ම හැටියට පෙවුනොත් වටිනාකම අඩු වෙන ඉබේම. මේ හැම දෙයක්ම අනිත්‍යද අනිත්‍යයි, දුක්ද දුකයි, අනාත්මද අනාත්මයි කියලා දැක්කොත් වටිනාකම අඩු වෙන්නේ ඉබේමයි. අඩු වෙනකොට මගේ කියලා උරුම කරගන්න බව අඩු වෙන්නේ ඉබේමයි. මසුරුකම අඩු වෙන්නේ ඉබේමයි. ඒ දේ රකින්න දඬු මුගුරු ගන්නවා කියන එක නැති වෙන්නේ ඉබේමයි. ආරක්ෂාව නැති වෙනකොට නපුරු වචන, නරක වචන, රළු පරුසු පැවතුම් නැති වෙන්නේ, පුද්ගලයා නිවිච්ච සිසිල් වෙච්ච බවට පත් වෙන්නේ ඉබේමයි. එබඳු කෙනාට ඒ ලෝකයේ පැවැත්ම තුලින්වත් නොපැවැත්ම තුලින්වත් දුක එන්නේ නැහැ. එබඳු මනසකට කියන ලෝකේ රහත් කියලා. සීති භූතෝස්මි නිබ්බුතෝ, මම නිවුනේ වෙමි, සිසිල් වූයේ වෙමි කියනවා. මේ ලෝකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම හැටියට දකින නිසා ඔන්න පෙන්නවා දුක නේනවන නේන තියෙන මෙච්චරමයි තමයි. ඊට පස්සේ පෙන්නවා බුදුරජාණන් වහන්සේ ඔන්න දුකත් පෙන්නවා, දුක ඇති වෙන හැටිත් පෙන්නවා හොඳට. ඊට පස්සේ පෙන්නවා බුදුරජාණන් වහන්සේ මහණෙනි, නුඹලට මම දුක නැති කරගන්න උතෙන්ට යන් ලෝකේ අනිත්‍ය දුක අනාත්මයි කියලා දකින්ද මම මගක් පනවන්නම්, මගක් පෙන්වන්නම්. අන්න මෙන්න මේ අවබෝධය ආපු කෙනාටයි සතර සතිපට්ඨාන තියෙන්නේ. තැනේ ඊට පස්සේ රූපේ ගැන මෙහෙම බලන්න. මේ ටික නැතුව ඕගොල්ලෝ එල්ලි වෙනකන් ජීවිතාන්තය දක්වා රූපේ බලන්නකෝ. ඕගොල්ලෝ කරන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. මේ ටික නැතුව ඕගොල්ලෝ වේදනාව ගැන, චිත්තානුපස්සනාව, වේදනානුපස්සනාව, ධම්මානුපස්සනාව වඩන්නකෝ, මොකද්ද කරන්න කියලාවත් දන්නේ නැහැ. මෙන්න මේ ටික හොඳට දැනගන්න ඉස්සෙල්ලා මේ කරන්න හදන්නේ මොකද්ද කියලා. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වුවා ඊට පස්සේ රූපය ගැන බලන්න. ලෝකේ අනිත්‍ය දුක අනාත්ම කියලා දකින්න මට්ටමට යන්න තැනක් ඕනේ. දැන් ගාල්ලේ ඉන්න කෙනාටයි කොළඹ ගැන කිව්වේ, තාම ගාල්ලේ ඉන්නේ. ගාල්ලේ ඉන්න කෙනාටයි කිව්වේ කොළඹට ගියොත් ඔයාට මෙන්න මෙහෙම වෙනවා කියලා. ඒ වගේ මෙතර ඉන්න කෙනාටයි කිව්වේ අනිත්‍ය දුක අනාත්මයි කියනක දකින්න තැනට ආවොත්, දැකපු දවසට ඔයාගේ ජීවිතේ නිවිච්ච සිහිල් වෙච්ච බවට පත් වෙන මේ ලෝකෙ කිසිම දෙයකින් දුක එන්නේ නැහැ කියලා. එහෙනම් දකින්න ඕනේ. දැන් දකින්නවා කියනකොට හොඳට මතක තබා ගන්න, අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා මේ දන්න එක, මේ කතා කරන වචන ටික අනිත්‍ය දුක අනාත්ම දන්නවා එහෙම නෙමෙයි ඈ. මේකද කියන්නේ අනිත්‍ය දුක අනාත්ම දන්නවා කියලා. දකින්න එක කෙසේ වේවා දන්නවක් කියලා කියන්නේ. මේකද කියනවා අනිත්‍ය දුකයි අනාත්මයි කියලා පෙළ දන්නවා, පාළි වචනේ දන්නවා, බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. තමන්